හොඳයි සාදු. 2023 වසරේ දෙවැනි මාසේ 19 වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත ගුණගරුක වාසනාවන්ත පින්වත්නි. පින්වත්නි කියන්නේ පින් එකතු කරන අය. පින් කියලා කියන්නේ හදයන් පුනාතේති පුඤ්ඤං, හදවතේ ප්‍රසාදය සතුට එකතු කරන අයට කියනවා පින්වත්නි කියලා. හදවතේ දුක එකතු කරන අයට කියනවා පව්වත්නි, එහෙම නැත්නම් පව්කාරයනි කියලා කියනවා. ඉතින් අපිට පින්වත්නි කියලා කියන්නේ හැමතිස්සෙම අපි කුමන හෝ දෙයකින් හිතේ ප්‍රසාදය එකතු කරගන්න බලනවා. එතකොට දානය කියන්නේ හිතේ ප්‍රසාදය එකතු කරගන්න දෙයක්. සීලය කියන්නේ හිතේ ප්‍රසාදය එකතු කරගන්න දෙයක්. භාවනාව කියන්නේ හිතේ ප්‍රසාදය එකතු කරගන්න දෙයක්. ඒ නිසාවෙන් අපි පින්වත්නි කියන ගණේට වැටෙනවා පින්වත්නි. ගම්බීරු අයන් දම්මෝ පණ්ඩිත වේදනීයෝ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරු. බොහෝම සරල වචන වලින් තියෙන්නේ, නමුත් හරීම ගැඹුරුයි. මේක වචනයක් ඇතුළෙත් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ නිර්වාණ රසය ගැප් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ගත්තත් ඒ වචනය ඇතුළේ නිර්වාණය ගැප්ප තියෙනවා. ඉතින් ඒ හඳුනා ගැනීමට, ඒ තේරුම් ගැනීමට, ඒ වටහා ගැනීමට හරි ගැඹුරු නුවණක් තියෙන්න ඕන. ගැඹුරු අවධානයක් තියෙන්න ඕන. හොඳට සිහිය පුරුදු කරලා තියෙන්න ඕන. හොඳට ප්‍රඥාව දියුණු කරලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒක තේරෙන්නේ නැහැ පින්නතුනේ. ඒ නිසා අපි හොඳට සිහියෙන් අහන්න ඕන සුනාත. හොඳින් ශ්‍රවණය කරන්න සුනාත. හොඳ අවධානයකින් අහන්න නැත්නම් අපි වෙන වෙන කල්පනාවක ඉඳගෙන ධර්මය අහනවනම් ධර්මේ වැටහෙන්නේ නැහැ. දැන් සැකේන් ධර්මය ගැන අහගෙන හිටියෝ ධර්මය වැටහෙන්නේ. වැරදි හොයන අදහසින් ධර්මය අහගෙන හිටියෝ ධර්මය වැටහෙන්නේ. එහෙම නැත්නම් වෙනත් ඔබගේ තියෙන සංකල්පයක පැටලිලා ධර්මය වැටහෙන්නේ. එක්ක ඔබට වෙනම දර්ශනයක් හෝ ආගමක් තියෙනවා, ඒක ඔළුවේ තියාගෙන මේවට කන් දෙනවා නම් පින්නතුනේ ඒත් ඔබට ඇහෙන්නේ නැහැ. සුනාත වෙන්නේ නැහැ නේ එතකොට. සුනාත වෙන්නේ ඒ සියල්ලම පසකින් තබන හොඳ පිරිසිදු ඇහුම්කන් දීමක් කරන්න ඕන. ඉස්සෙල්ලම මේ විදියට සූදානම් වෙන්න. කිසිම සංකල්පයක් තියාගන්න එපා. කිසිම ඔළුවේ ආකෘතියක් තියාගන්න එපා. බොහෝම නිදහස. කන් දෙක පිරිසිදු කරගෙන අහන්න කියලා කියන්නේ කෙටි. කන් දෙක හොඳට පිරිසිදු කරගෙන අහන්න. වෙන කිසිම දෙයක් තියාගන්න එපා. අවිශ්වාස කරන්නත් එපා, විශ්වාස කරන්නත් එපා. පිරිසිදුව තියාගන්න, පවිත්‍රව තියාගන්න. එවිට හොඳට ඔබට වැටහීම ඇති වෙනවා වෙනතුනේ. බුදුරජාණන් වහන්සේ පන්සාලේ සසක් දේශනා කරපු ධර්මයේ එක කාරණයකට ගැප් කළා කියන කියලා කිව්වොත් මට කියන්න තියෙන පින්තුනේ, සබ්බේ සංඛාරා අනිච්චං. පද හතරකට විතර ගැප් කරන්න කිව්වොත් සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. ඒ පද හතරකින් නිර්වාණය සම්බන්ධයෙන් පමණක් එක වචනයකට ගැප් කරන්න කිව්වොත් ඒ එක වචනේ තමයි සබ්බේ සංඛාරා අනිච්ච. එක පදයයි එක පේළියයි. මේක තේරුම් ගන්න මේක වඩන්න. ඔච්චරයි බුද්ධ ශාසනය. හැබැයි මේකේ තියෙන ගැඹුර, මේකේ තියෙන හරය, මේකේ තියෙන අර්ථය මහා විශ්වය වගේ. ඇයි අපිට නිර්වාණ ශාන්තිය භුක්ති විඳින්න නොහැකිව මග ඇරෙන්නේ? සංඛාරයක් භුක්ති විඳිනවා. හැම මොහොතකම හැම තිස්සෙම සංඛාරයක් භුක්ති විඳින නිසා අපිට නිර්වාණය මග ඇරෙනවා. බලන්න ඔබ දැනුත් සංඛාරයක් භුක්ති විඳිනවද කියලා. මොනවා හෝ දිට්ඨියක්, මොනවා හෝ සංකල්පයක් රස විඳිනවා. මොනම හරි වාදයක ඔබ ඉන්නවා. අන්තවාදයක ඉන්නව වෙන්න පුළුවන්, අනන්තවාදයක ඉන්නව වෙන්න පුළුවන්. ඇලීමක ඉන්නව වෙන්න පුළුවන්, ගැටීමක ඉන්නව වෙන්න පුළුවන්. මෙහි මමෙක් ඇතේ කියන පදනමේ ඉන්න පුළුවන්, මෙහි මමෙක් නැතේ කියන පදනමේ ඉන්න පුළුවන්. ඒ ඔක්කොම, ඒ සියල්ලම කුමක්ද පින්නතුනේ? සංඛාර. දැන් පුරුදු කරන්න සබ්බේ සංඛාරා අනිච්ච. මේ කිසිම සංඛාරයක් නිත්‍ය කරගන්නේ මම කරගන්නේ, මගේ කරගන්නේ, මගේ ආත්මය කරගන්නේ. තේරුණාද? දැන් ඒක පුරුදු කරන්න. සම්බේ සංඛාරා අනිච්චා කියන එක පුරුදු කරන්න. මේ මොහොතේම බලන්න තමන්ට ඒ ප්‍රායෝගික කරගන්න පුළුවන්ද කියලා. සබ්බේ සංඛාරා අනිච්චා කියන එක ප්‍රායෝගික කරගන්න. ඒක දැනුම තියෙනවනේ. සංඛාර අපි ළඟ තියෙන කිසිදු සංඛාරයක් නොගෙන ඒ සියල්ල කෙරෙහිම අනිත්‍ය සංඥාවෙන් සිටිනවා. අර පෙර ස්වාමින් වහන්සේ කිව් සියලුම ධර්ම කරුණුවලටත් අනුගතව, නැත්තම් වැරදීමෙන් අන්තයකට ඔබ යන්න පුළුවන්. හැබැයි පෙර දේශනා කරන ලද ධර්ම කාරණා ටිකක් මතක් කරලා ගත්තොත් ඔබේ සිත කිසිදු අන්තයකට පටලවා ගන්න නැතුව ධර්මය පුරුදු කර ගන්න පුළුවන්. මේ මොහොතේම වඩන්න පින්නතුනේ. මම දන්නව පින්නතුන්ට ගෙදර ගිහිල්ලා ධර්මයේ වඩන්න කිව්වට මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මේ මොහොතේම ධර්මයේ වඩන්න. කිසිදු සංඛාරයක පැටලෙන්නේ නැතුව, ඒවා මම මගේ ආත්මය කරගන්න නැතුව, ඒවා දිට්ඨිගත කරගන්න නැතුව, ඒවා සංකල්ප කරගන්න නැතුව, නিত্য කරගන්නේ නැතුව සිටින විට ඒට අපි කියනවා අනිත්‍ය. නিত্য නොකර ගැනීමම අනිත්‍යයි. අනිත්‍ය කියා ප්‍රතික්ෂේපයක් නැත. නিত্য කර නොගැනීමම අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්චා. හොඳින් කාරණේ තේරුම් ගන්න, හොඳින් අනුගත වෙන්න ධර්ම කාරණේට. පෙර සියලුම ධර්ම කරුණු සිහි කැඳවාගෙන අන්තයකට නොඇටි හිත රැක ගන්න, වග බලා ගන්න. තමන්ගේ මේ මොහොත ධර්මයට අනුකූල විය යුතුයි. ස්වාමීන් වහන්සේ දෙසූ ධර්මයට පටහැනි දෙයක් නොවිය යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි දෙයක් නොවිය යුතුයි, අනුකූල විය යුතුයි. අන්න එකට කියනවා ධර්මානුගත. ධම්මානු ධම්ම පටිපත්ති. නිවැරදි මනස පරීක්ෂා කළ බලනවා මේ මොහොත අනුගතයි. අනුගත නොවන විදිහක සැකස්මක් තියෙනවා නම් ඒ සැකස්ම හදා ගන්නවා. අනිත්‍යතාවය පුරුදු කරනවා කියලා කියන පින්තුනේ නිදහස හා ලිහිල් බව පුරුදු කිරීම. ඒ පුරුදු කරන තරමට ඔබ අර සංස්කාරකයන්ගෙන් ඈත් වෙවි, නිදහස් වෙවි, නිදහස් වෙවි යනවා. අවසානයේ සියල් අතහැරිය ඔබ අතරින්, ඔබ අතින් සියල් අතහැරිය ඔබ නිදහස් වේවි. ඒ නිදහස පුරුදු කරන්න, ඒ නිදහසට තමන් කැමති වෙන්න, සංස්කාර ලෝකයේ දුකක් බවත්, ඒක මායාවක් බවත්, ඒක සිහිනයක් බවත් හොඳට තේරුම් ගන්න. දැන් ඔබ යම් චිත්ත සංඛාරයක් පදනම් කරගෙනද සිටින්නේ කියලා හොඳින් විමසා බලන්න. සංඛාර විමුක්ත ඥානය තමයි ආර්ය උත්තමයන් වහන්සේලාට ලැබෙන්නේ. එහෙමනම් ඒක තමයි අපි පුරුදු කරන්න ඕන. සංඛාරයක එළඹ නොගත් බව දකින ඥානය සංඛාර විමුක්ත ඥානය. චේතනා කර්මයක පැටළුනේ නැති ස්වභාවය අත්විඳීම චේතෝ විමුක්ති ඥානය. පූර්ණ නිදහසක් සම්පූර්ණ නිදහසක් අත්විඳින්න ඒ අවස්ථාව සබ්බේ සංඛාරා අනිච්චා කියන ධර්මය පරිපූර්ණ කොට වාසය කරන අවස්ථාවක්. ඔබ කුමක් නිත්‍ය කර සිටීද? ඔබ කුමක් නිත්‍ය කර සිටීද? ඔබ විමසන්න ඔබේ සිතින්ම. ඔබේ ඥානයෙන්ම. ඔබ කිසිවක් නිත්‍ය කර නොසිටී නම් අන්න ඔබ සබ්බේ සංඛාරා අනිච්චා කියන මාර්ගයට පිවිසෙමින් සිටිනවා, පිවිසිලා සිටිනවා. ඒ භාවිතා බහුලී කතා, භාවිතා කරන්න බහුලව වඩන්න. කිසිවක්ම නිත්‍ය කර නොගන්න. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා අනිච්චා. සංඛාර යනු ඔබේ මනසින් හදාගන්න යම් යම් ආකෘති, ditthi සංකල්ප වචන. ඒ කිසිවක් සමග නොබැඳෙන්න. බැඳුනොත් ආත්මීය කරගත්තා, බැඳුනොත් මම කරගත්තා, බැඳුනොත් මගේ කරගත්තා. සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ සංඛාරා අනිච්ච. හොඳයි සාදු සාදු. මුලින් ධර්මය ගැන දැනුවත් වන්න, දැනුවත් වීමේ අවබෝධය. ඊළඟට පින්තුනේ ධර්මය ප්‍රත්‍යක්ෂ කර ගන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීමේ අවබෝධය බවට පරිවර්තනය වෙනවා. ඉතින් දැනුවත් වීම අවබෝධයක් නොවේ. එසා ගොඩාක් දෙනෙක් දැනුවත් වීමටපත් වුණාට පස්සේ ඒක තමයි අවබෝධය කියලා රැවටෙනවා. හැවටිලා කාලයක් ගියාම ඒකේ කිසි සහනයක් පරිපූර්ණත්වයක් නැහැ කියලා ඒක වැරදි කියලා හිතනවා. ඒ නිසාවෙන් තමන් හොඳට තේරුම් ගන්න මේක මා සතුව තියෙන දැනුමද ප්‍රත්‍යක්ෂතාවේද කියලා. පින්තුන් දන්නවනේ දැනුම හා ප්‍රත්‍යක්ෂතාවය තුළ තියෙන වෙනසනේ. සීතල කියන එකේ දැනුවත් භාවය ද තියෙන්නේ මග ළඟ සීතල කියන එක භුක්ති විඳීමද? ඒ වගේ අපි ගින්දරක රස්නය දැනුවත් භාවය තියෙනවා, ප්‍රත්‍යක්ෂ භාවය තියෙනවා. ඒ වගේම නිර්වාණ ධාතුව පිළිබඳව දැනුවත් භාවය තියෙනවා, ප්‍රත්‍යක්ෂතාවය තියෙනවා. මේ දෙකක් එසා දැනුවත් භාවය පරිවර්තනය කරන්න, දැනුවත් භාවයට පත් වෙන්න හරි අමාරුයි. නිවැරදි ලෙස මාර්ග සත්‍ය හරියට අවබෝධ කරගන්න හරිම අමාරුයි. ඒ මාර්ග සත්‍ය තේරුම් කරගත්තට පස්සේ පින්නතුනේ නිරෝධ සත්‍යයට පරිවර්තනය වෙන්නේ. මාර්ගය නිරෝධ මාර්ගය ඉගෙනගෙන තියෙන්නේ. ඒ නිරෝධ සත්‍යයට පත් වෙන එක ගොඩක් අමාරුයි. ඒ සඳහා තමන් බොහෝම කැපවීමක්, බොහෝම සංයමයකින් සෙද කරගන්න ඕන. මේ බේරගන්නේ ඔබේ සංසාරේ, ඔබේ සතර අපායන් වල වැටෙන දුක් විඳින ජීවිතේ තමයි ඔබ මේ බේරගන්න හදන්නේ. ගොඩාක් ධර්ම කරුණු මතක තියාගන්න හරි අමාරු නම් මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනය මතක තියාගන්න. ඒ වචන ඇතුළත පින්නතුනේ සියලු නිර්වාණ ධර්මතා ධර්ම කාරණා එහි ගැඹව පවතිනවා. සංඛාර ලෝකය කියලා කිව්වහම පින්නතුනේ ඒකේ නිමක් නැහැ. අනිච්චා කියලා දෙයක් නැහැ. ලෝකෙ තියෙන නිත්‍යතාවය පමණයි. නිත්‍ය කර නොගැනීමම අනිත්‍යයි. ඒකට පින්නතුනේ ඇලීම හා ගැටීම වගේ වචන දෙකක් නොවේ. ඇලීම කියන සිද්ධාන්තයකුත් ලෝකෙ තියෙනවා, ගැටීම කියලා සිද්ධාන්තයකුත් ලෝකෙ තියෙනවා. හැබැයි මේ අනිත්‍ය සහ නිත්‍ය කියන්නේ ඒ වගේ වචන දෙකක් නොවේ. ඒ නිසා අනිත්‍යතාවය පුරුදු කරන්න කියලා දෙයක් නැහැ. නිත්‍ය කර නොගැනීමම අනිත්‍ය බවට පත් වෙනවා. සබ්බේ සංඛාරා අනිච්ච. සංඛාර නිත්‍ය කරගන්නේ. මොනෝද සංඛාර? භෞතික ලෝකයේ වේවා, ආධ්‍යාත්මික ලෝකයේ වේවා, ඉන්ද්‍රියන් තුල වේවා, මේ සැරිසරණ ඕනෑම මානසික ලක්ෂණයක්. සංකාරයක්ද නැද්ද? සංකාරයක්. අපි හදාගත්ත මායාවක් සංකාරයක් කියන්නේ ඒකයි. සංස්කරණය කරලා හදාගත්ත දෙයක්. මම කියලා හදාගෙන තියෙන්නේ සංස්කරණය කරලා. දැන් මේ මම කියන කෙනාව හදාගෙන තියෙන්නේ රැකියාවක් එකතු කරලා, අධ්‍යාපනයක් එකතු කරලා, පරම්පරාවක් එකතු කරලා, ජාතියක් එකතු කරලා, නොයෙකුත් නොයෙකුත් දේවල් ආගම් එකතු කරලා තමයි මේ මම කියන කෙනාව හදාගන්නේ. හැමදේම එකතු කරගත්තාම එකතු කරගත්ත තැන කියනවා අපිට සංකාර ඥානය. බුදුරජාණන් වහන්සේගේ අසංකාර අසාධාරණ ඥාන. අපි අනුගත වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඥානය කිසි දෙයකට සම කරන්න බෑ. අන්න අහවල් ඥානය වගේ, අහවල් කෙනාගේ ඥානය වගේ, අහවල් දෙයට සමාන ඥානයක් කියලා කියන්න බෑ පින්තුනේ. ඒ නිසා අසාධාරණ ඥාන බුදුහාමුදුරන්ට තියෙන්නේ. සාධාරණ නෑ, සමාන කරන්න බෑ. සබ්බේ සංඛාර අනිච්චා කියන තැනට එනකොට පින්තුනේ ඔබ අකාලිකෝ ධම්මෝ කියන තැන භාවිතා කරනවා. සබ්බේ සංඛාර අනිච්චා කියන තැනට මනස පුරුදු වෙනකොට අකාලිකෝ ධම්මෝ. මොනවද කාලයේ ධර්මතා කියන්නේ? කාලයේ ධර්මතා කියන්නේ සංඛාර ලෝකේ. කාලයේ භුක්ති විඳමින් කාලයේ භාවිතා කරමින් සිටින්නා, කාලය අනුභව කරන්නා හෙවත් කාල කන්‍යා. එහෙමනම් කාල කන්‍යා. කාල කන්‍යා කාලය අනුභව කර එහෙමනම් මේ ලෝකෙ ඉඳලා තියෙනවා අකාලික අය. කාලය භාවිතා නොකරන කාලේ නික්මුණු අය. කාලෙන් නික්මුණු අය. ඔබටම මේ කාලයෙන් නික්මෙන්න බෑ පින්නතුන. ඒත් මේ කාලයේ උපාදාන නොකර සිටීමෙන් ඔබව ස්වභාවයෙන් රැගෙන ආවේ අකාලික බවට. නිවන කවදාවත් ඔබට දකින්න බෑ. කවදා හෝ ඔබ සුදුසුකම් දැරූ කල්හි නොමිලේම ලැබෙන්නා වූ දෙයක්. මේ කාරණේ හොඳට තේරුම් කරගන්න. නිවන අපි දකින්න උත්සාහ කළාට දකින්න බෑ. ඒකට හේතුව මොකද්ද කියලා පින්වතුන් දන්නවද? මම දකින්නවා කියන තැන මොනවද තියෙන්න ඕන? මම දකින්නවා කියන තැන තියෙන්නේ මම. එතකොට මමත්වයක් තියෙන තැනක නිවනක් පවතින්නේ නැහැ. අන්න ඒ නිසයි මම දකින්නේ කවදාවත් නිවන. නිවන තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලම්බත පරාමාස නැති තැනක. ඒ කියන්නේ පින්නතුරි මමත්වයේ නැති තැනකයි නිවන තියෙන්නේ. මමත්වයේ ඇති තැනක නිවන නැහැ. ඒ නිසා පුරුදු කරන්න සම්බේ සංඛාරා අනිච්චා.
හොඳයි, සාදු. හොඳයි, අපි කතා කරමු අපේ දර්ශනය පිළිබඳව. අපිට තියෙන මට්ටම පිළිබඳව අපේ මහන්තයට කොහොමද වැටහීමේ තත්ත්වය, කොහොමද තේරුණේ? ධර්මය පුරුදු කරනකොට, ධර්මය අහනකොට අර සබ්බේ සංඛාරා අනිච්චා කියන අනිත්‍ය සංඥාව පුරුදු කරනකොට, අනිත්‍ය සංඥාව ගැන ස්වාමීන් වහන්සේ මෙතෙක් වෙලා පැහැදිලි කිරීමක් කළානේ නේ. අන්නේ විදියට ඒක පුරුදු කරනකොට හිමේන් සැරේ අර සීතකරණයේ ඝනට හයි වෙලා තියෙන අයිස් කැටයක් අරගෙන ඇවිල්ලා බන්දේසියක තියලා එළියෙන් තිබ්බාම ඒක දියවිවි දියවිවි යනවනේ. අනේ වගේ ධර්මයට විවෘත කරපු හිත, ධර්මය අහන හිතේ මේ ඝන මමත්වය දිය වෙනවා. ඒ නිසා පින්නතුනේ මේ ධර්ම දේශනා අවබෝධ කරගත්ත හැම කෙනෙක්ගෙම මම විස්තර අහනවා, පුතේ ඔබ මේ අවබෝධ කරගන්න මොකද්ද කළේ? ඒ හැම දිනම කියපු හොඳ උත්තරයක් තමයි මහා පුදුම විදියට ධර්මය අහලා තියෙනවා. දවසට පැය 8ක් ජොබ් එකක් කරනවා වගේ බණහලා රස්සාවක් කරනවා වගේ රස්සාවේ කාලය වගේ ධර්මය අහලා යෝගාවචරයේ කියලා කියන්නේ පිනතුනේ රැකියාවක් කරන කෙනෙක් කියලා කියන්නේ පැය 8ක් වැඩ කරන කෙනෙකුට යෝගාවචරයේ කියලා කියන්නේ පැය 8ක් ධර්මයේ පුරුදු කරන කෙනෙකුට ඉතින් මේක හැමදාම පුරුදු කරන්න ඕනත් නැහැ මේක දකින්නකම් මේ පුරුදු කිරීම කරන්න ඕන දැන් විභාගයක් ලඟ වුණාම අපි පැය 8කටත් වැඩි පාඩම් කරන්නේ ඒ වගේ තමයි ඒ වගේ මේ විභාගය සමත් වෙනකන් ඒ කාලයේදී ඒක කරන්න ඕන ඉතින් ඒක අපි කළා ඒක මගේ තථාගත බුදුහාමුදුරුව තම ස්වයන් බුත් ඥානයෙන්ම අවබෝධ කර ගැනීම සඳහා පින්නතුනේ අසීමාන්තික දුකින්ද අපි දරුවෝ බුදුරජාණන් වහන්සේගේ ඉතින් අපිට එහෙම දුක් විඳින්න ඕනේ නැහැ අපිට ෆෑන් එකක් යට ඉඳගෙන ධර්මයේ හැල දකින්න පුළුවන් निराහාරව ඉන්න ඕනේ නැහැ මදුරු කන්න ඕනේ නැහැ ඒ නිසා බුදුහාමුදුරන්ගේ ජීවිතේ කැපවීම පොඩ්ඩක් මතක් කරලා ඒක සමාන කරලා බලන්න මම මේ කැපවීමක්ද කරන්නේ කියලා. එතකොට තේරෙනවා අපි ධර්මයේ වෙනුවෙන් කැපවීමක් කරලා නැති තරම් කියලා. ඒ කැපවීමත් එක්ක බලනකොට මොන කැපවීමක්ද මේ අපි කරන්නේ. කැලෑවක ගිහිල්ලා පැය භාගයක් ඉන්නකෝ පින්නතුනේ. මෙහෙම අද්දෙක මෙහෙම කරගෙන ටික වෙලාවක් ඉන්නකෝ. වාඩි වෙලා නිකම් බිම්. එක්ක පත්තා එක්ක ඇවිල්ලා රින්ගයි. ඇඳුරට මේ දෙමි එක්කයි මදුරු එක්කදී බාධක අසීමිතයි. එතකොට බෝසත්ත්වයන්න් වහන්සේලා සිද්ධාර්ථ තවුසයන්ට ඕව තිබුණ නැද්ද? net එකක් දාගෙන භාවනා කළාද බෝගහයට? නෑ අර සියල්ල දරාගෙන ඉතින් මා කරන්නේ කුමන කැපවීමක්ද? එහෙනම් කැපවීම කියන්නේ කුමක්ද කියන එක තේරුම් අරගෙන අපි ටිකක් කැප වෙන්න ඕන. ධර්මයේ අසන්න ඕන ධර්මයේ අහන තරමට දිය වෙනවා. ඒක දිය වෙන්නේ කොහොමද කියලා Tamanට තේරෙන්නේ නැහැ. නමුත් ඒක ධර්මයේ බලයෙන් දිය වෙනවා. ධර්මයේ අහද්දී දිය වෙනවා. මේ හඬ අහගෙන ඉන්නකොට උපාදානස්කන්ධය දිය වෙනවා. උපාදානස්කන්ධයේ දිය කරන රශ්මියක් මේ හඬ ඇතුලේ තියෙනවා. මගේ හඬ ඇතුළේ විතරක් නෙමෙයි ඒ උතුම් අවබෝධයට පාත්‍ර වෙච්ච මේ ලෝකේ ඉන්න ඕනම ආර්ය ශ්‍රාවකයෙක්ගේ හඬ ඇතුළේ ඒක තියෙනවා. ඒ රිද්මය ඇතුළේ ඒක තියෙනවා. ඒකයි පින්නත් නෙමෙයි කියන්නේ මෝඩයාගේ ප්‍රශංසාවට වඩා පඬිතයාගේ පොළු පහර වටිනවා කියන්නේ ඕක තමයි. එකෙන් අපි හැදෙනවා එකෙන් අපි සසුන් වෙනවා එතකොට අපිට තේරුම් ගන්න ඕන දෙයක් තමයි අයිස් කැටේ දී වෙනවා වගේ ධර්මයට විවෘත කරපු හිත දී වෙලා යනවා එතකොට අපි තව මොකද කරන්න ඕන ධර්මයට අවධානය සුනාත කියන தත්වයට හිත ලබා දෙන්න ඕන හිත විවෘත කරන්න ඕන අපේ හිත සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන ධර්මය අහන්න ඕන විවෘත කරගෙන ධර්මය අහන්න ඕන එතකොට හිතේ තියෙන සංකාර දිය වෙලා යනවා ඊට පස්සේ අපි තව බලමු කතා කරලා කොහොමද ඔබතුම මෑණියන් වහන්සේට වාඩි වෙලා ඉඳලා කතා කරන්න ඕ වාඩි වෙලා
මම දැන් වාක්ති
ඔව්
මම ධර්මයේ මම ආදීන ස්වාමීන් වහන්සේ දේශනා කරන ධර්මයේ තවත් දේශනා කරන අහ ධර්ම දේශනාවලින්
ඔව් කරගන්න පුළුවන්. ඔව් ධර්මයේ යෙදුනොත් පුළුවන්.
ඇත්තටම සත්‍ය වශයෙන් මට අවුරුදු 7ක් ගියා.
ගොඩක් කියන්න එපා, කෙටියෙන් කියන්න. බඩක් නෙවෙයි.
එතකොට ඒ ආත්මවල ඉපදිලත් අපේ බුදුරජාණන් වහන්සේ මේ වාඩිල භාවනා කරලා නැහැ. එතකොට ඒවා විදිහට පොඩි කාලේ ඉඳලා බණ අහලා බණ අහනවා ඒ තැවට නැතම අපි වාඩිලා මේ හදේ තියාගෙන භාවනා කරන්න කියනවා. ඉතින්
ඒ බෝසත් කාලේනේ මෑණියන් වහන්සේ, ඒ බෝසත් කාලේ. ඒක එච්චර ගණන් ගන්න එපා. ඒ බෝසත්ආනන් වහන්සේලා කියන්නේ ඉතින් මේ අපි හැමෝම බෝසත්වරු තමයි. ඒ සත්වයාගේ පහළ වීමක් ඇති වුණා. ඒක කොහොමද ඇති වුණේ? ස්වභාවිකව සතර මහා ධාතුන් ඝෂ්ඨනේ වෙන තැනක ජීව ශක්තිය නිර්මාණය වෙනවා. ජීව ශක්තිය නිර්මාණය වෙලා ඒක ස්වයන් ශක්තියක් බවට පරිවර්තනය වෙනවා. ස්වයන් ශක්තියක් බවට පරිවර්තනය කරලා ඊට පස්සේ අපේ මනෝ කායක් නිර්මාණය වෙලා ඊට පස්සේ ඒකට භව උප්පත්ති සැකසීලා තියෙනවා. ඉතින් මේ බුදුදහමේ ප්‍රධාන පරමාර්ථය ලබනාත්මේ ඇති කරන්නද නැති කරන්නද කියන ප්‍රශ්නය ගැන හාමුදුරු දේශනා කරලා තියෙනවා. ඇත්තෙන්ම බුදුදහමේ පරමාර්ථයේදී එතෙන්ට ලබා දෙන උත්තරේ හරි වෙනස්. අපේ උදවිය මරණයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ රහතන් වහන්සේලා නැහැයි කියලා ප්‍රකාශ කළාට ওই ස්පෝසල සංයුත්තේ එහෙම සූත්‍ර හොඳට පරිශීලනය කරලා බලන්න, ඒකට දෙන බුදුරජාණන් වහන්සේලා දෙන උත්තරේ ඒක නෙමෙයි. නැහැ කියලා කියන්නේ නැහැ. උපදිනවා කියලා කියන්නෙත් නැහැ. ඒක තේරුම් ගන්න අමාරු කාරණයක්. ඒක සෑහෙන්න ඉහළට දියුණු වුණාට පස්සේ තමයි එසේ උත්තරයක් දෙන්නේ ඇයිද කියලා තේරුම් ගන්නත් සෑහෙන කාලයක් යනවා. ඒකට අපි උත්සාහ කරනෝ ලබනාත්මේ නැති කරගන්න. ඒ අයට නිවන් දකින්න බෑ. ඇයි ඒක? විභව තණ්හාව. භවය නැති කරගන්න යාට තණ්හාවක් තියෙනවා. භවයට වෛර කරනවා, භවයට පිළිකුල් කරනවා, භවය ප්‍රතික්ෂේප කරනවා. භව තණ්හා විභව තණ්හා කියන දෙකම අත්හරින්න ඕනද නැද්ද? දෙකම අත්හරින්න ඕන. භව තණ්හාවත් මතු ආත්මවල සැප විඳින්න ඕනේ, උපදින්න ඕනේ. මේ භවයටත් තියෙන තණ්හාවත් එක්කම භව තණ්හාවල් තියෙනවා නේ, ඒවත් හරිනවා. ඊට පස්සේ විභව තණ්හාවක් එනවා. මට භවය එපාය. භවයක් ඕනේ නැතේ. ඒක නිසා මේ භව තණ්හා විභව තණ්හා දෙකම පින්නතුනේ ශාන්තියටපත් වෙන්න, නිවනටපත් වෙන්න, නිරෝධයටපත් වෙන්න බාධාවා. තේරුණාද? ඒක සංඛාරයක් නේ. මට ලැබෙන ආත්මේ ඕන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? සංකාරයක් තමයි හදාගත්ත concept එකක් නේ, යම්කිසි නිර්මාණයක්. භව තණ්හා විභව තණ්හා දෙකම අපි අයින් කරන්න ඕන. වෙනතුරි මා ධර්මයේ හොයද්දී සෙවෙම මොකද්ද? මම තරුණෙක් නේ, අවුරුදු 19ක 20ක තරුණෙක්. ඒ දවස එතකොට මොකක් මම හොයන්නේ මොකද්ද? මෙන්න මේක ඇතුලේ මොකද්ද කුරුමිනියෙක් ඉන්නවා වගේ දැනෙනවා. මට එහෙම තමයි දැනෙන්නේ. හිත ඇතුලේ මොකද්ද එකෙක් ඉන්නවා. මොකෙක් කරේකේ. එයා හරියට දුක් වෙනවා, වොරි වෙනවා. එයා අමුතුම තත්ත්වයක් තියෙන්නේ. මම පිටින් මේ ජීවත් වෙන ලයිෆ් එක සහ ජීවත් වෙන ස්වરૂපේ එකක් මේ ඇතුලේ ඉන්න එක්කෙනා වෙනම හැසිරීමක්. මට උමනා වුණේ මෙන්න මෙයාව එළියට ඇදලා දාන්න. මේක ශල්‍ය කර්මයකින් කරන්න පුළුවන් වුණා නම් වෛද්‍යවරයෙකුට ගිහිල්ලා කියනවා මෙතන මේ කපල බලන්න, මෙතන කුරුමිනියෙක් ඉන්නවා, මෙයා අයින් කරන්න කියලා. මේක ශල්‍ය කර්මයකින් කරන්න බෑ, මේක මනෝවිද්‍යාවෙන්ම තමයි කරන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අර දුක් විඳින කුරුමිනියා එළියට ඇදලා දැම්මා. ඉතින් පස්සේ ඉතින් ඒක පොතෙන් බලනකොට ඔක්කොම ගැලපෙනවා. මේක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේක තමයි මමත්වය කියලා කියන්නේ. මේක තමයි උපාදාන ශක්තිය කියලා කියන්නේ. මේක තමයි භවය හදන විඥානය කියලා කියන්නේ. මේකට තමයි ඉතින් මේ විඥානය නිරෝධ කළාට පස්සේ, නිරෝධ වුණාට පස්සේ හරි සැහැල්ලුවක් ලැබෙනවා. ඉතින් මේ හැමදේම දේශනා කරන්නේ, මේ හැමදේම කියන්නේ ඔන්න ඔය හිතේ දුක් විඳින, දුක් විඳවන, දුකට ඇදගෙන යන, භවයට ඇදගෙන යන අර ශක්තිය උදුරා දමන්න තමයි මේ ධර්ම මාර්ගය පුහුණු කරවන්නේ. ඉතින් බලන්න බෝසතාණන් වහන්සේ අනුගමනය කළා උඩුගම් බලා ගමන් කිරීමක්. උඩුගම් බලා කියලා කිව්වහම අපේ උදවිය හදාගන්නේ මොකද්ද? ප්‍රතික්ෂේපය. දැන් මෙහෙමයි, මෙහෙම තියෙනවා. අපිට දිගු ධර්මකාරණා තියෙනවා. දිගු ධර්මකාරණා අපි හරියට සාරහස කරගන්න ඕන. දැන් ප්‍රවෘත්ති විකාශයේ තියෙනවනේ සිරස්තල කියලා එක. මුළු ප්‍රවෘත්ති විකාශයේම ඇත්තටම අපිට දැනගන්න පුළුවන් සිරස්තල අහලත් අපිට යන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. එහෙනම් සාරාංශ කරගන්න, උඩුගම් බලා යෑම කියන එකෙන් මෙතනින් බෝසතාණන් වහන්සේ අදහස් කරන්න ඇත්තේ කියලා මාහට විශේෂවන පරිදි, මට විශේෂවන පරිදි බෝසතාණන් වහන්සේ එතකොට පින්නතුණි සියලු භාවනාවල් අධ්‍යයනය කරලා අවසන්. ඒවන් ලැබුණු අධ්‍යක්ීම් ප්‍රමාණය මහා සාගරය වගේ. පොඩි පොඩි දැනුමක් නෙමෙයි, පොඩි අවබෝධයක් නෙමෙයි මනස පිළිබඳව ඇවිල්ලා තියෙන්නේ. හොඳට මතක තියාගන්න ඕන. එතකොට අපි මේ තීරණය කරන්නේ උඩුගම් බලා කියලා මේ හරි පුංචි දැනුවකේ. මහා සාගරය වගේ භාවනාව පිළිබඳව මහා පරිචයක් ලැබලා ඉන්න උත්තමයන් වහන්සේ තමයි මේ සියලුම සිටපු සත්සාස්වරු ළඟට ගිහිල්ලා ලැබපු අවබෝධයක් එක්ක ඉන්නේ. ඒ අවස්ථාවේදී මේ උඩුගම්බලා කියලා තෝරලා ගන්න වචනය සුළු පරිකාරණයක් වෙන්න බෑනේ. ඒක හරි සරල වචනයක් වුණාට එහි අරුත පෙන්නතුන හරි ගැඹුරු අරුතක් වෙන්න ඕන. ඒ නිසා මා ලදත් අධ්‍යයනයන් තුළදී මම තේරුම් ගන්නවා මේ බුදුරජාණන් වහන්සේ සමස්ත ඉන්ද්‍රිය පද්ධතිය තුළ, සදහායතන තුළ සිදුවන සෑම ස්වභාවයක්ම අනුසෝතගාමී ප්‍රතිපදාවක් හැටියට දැකමින් ඉන්ද්‍රිය විෂය ඉක්මවා යන ගමනක් තමයි මේ පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා තෝරගන්න. දැන් බලන්න වෙනද අපි කොච්චර මෙහෙම මෙහෙම භාවනා කරත් කොහෙද ඉන්නේ ඉන්ද්‍රිය විශ්ෂේ. ඉන්ද්‍රිය විශ්ෂේ කියන්නේ ඉන්ද්‍රයන් වලින් දැනගන්නා වූ සීමාව කියනවා අපි ඉන්ද්‍රිය විශ්ෂය. දැන් ප්‍රඥාව කියන්නේ කොහොමද? ඒකත් අපි තුල තියෙන ඉන්ද්‍රිය. එතකොට සතිය කියන්නේ ඒකත් ඉන්ද්‍රිය. ඇහැ කියන්නේ ඉන්ද්‍රිය. ඉන්ද්‍රියක් වන්නේ කෙසේද? යම් දැනුමක් ලබන්නේද යම් කාරණයකින් ඒ ඉන්ද්‍රියයි. දැන් සෝත ඉන්ද්‍රිය. එයි ශබ්දය පිළිබඳව දැනුම ලබා ගන්නා වූ උපකරණය. ගාන ඉන්ද්‍රිය, ජීවා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනසත් ඉන්ද්‍රිය, ඥානයත් ඉන්ද්‍රිය, සිහියත් ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ ගමන. දැන් තේරෙන්නේ නැහැ නේද? තේරෙන්නේ නැත්තේ ලෝකෝත්තර දේවල්. ලෝකෝත්තර ස්වરૂපයක් ගැප් කරලා ධර්මපදයක් කියපු ගමම් ශ්‍රාවකත්වයට ඇති වෙන ගැටලුව තමයි ස්වාමීන් වහන්සේ තේරෙන්නේ. ඒ තේරෙන්නේ නැති නිසාම තමයි ඒ තේරෙන්නේ නැති ධර්මය කරා පිවිසෙන්නේ. ඒට අවධානය යොමු කරන්න. අපිට තේරෙන්න ඕනේ දැනුණාම ඇති. සමහර දේවල් නොතේරෙන එක හොඳයි. තුවාලයක් තියෙනවා. එදෙන සනීප වෙනවා. සනීප වුණාට පස්සේ යා කියන දේ මොකද උත්තරේ? දැන් මට තේරෙන්නේ මෙතන. මොකද තේරෙන්නේ තේ? වේදනාව. ඕ. ડોક્ટર පොඩ්ඩක් අහලා අහනවා. තේරෙනවද? තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති එක හොඳ නැද්ද? තේරෙන්නේ තුවාලේ තියෙනවා නම් තේරෙන්නේ නැත්තම් හොඳයි. තේරෙන්නේ නැති බවම හොඳයි. ලෙඩේ මොකද්ද කියලා ඇහුවාම එයාට ලෙඩෙත් අමතක වෙලක් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ලෙඩේ හොඳටම සනීපයි. ඒ නිසා වෙන අපේ උදවිය නොතේරෙන තැනට බැඳෙන්න. නොතේරෙන තැනට පෙම් කරන්න. එහෙම හොඳයි මේ වචනේ කිව්වා. නොතේරෙන දෙයට කැමති වෙන්න. නිරෝධය තේරෙන්න විදියක් නැහැ. අකාලික බව තේරෙන්න විදියක් නැහැ. නිර්වාණය වූ තැන් තේරෙන්න විදියක් නැහැ. විමුක්තිය කියන අවස්ථාව තේරෙන්න විදියක් නැහැ. ඇත්තෙන්ම කියතොත් පින්නතුනි මම කැමති තේරෙන්නේ නැති තැනට. මං තේරුම් ගත්තේ තේරෙන්නේ නැති තැන. තේරෙන්නේ නැති තැන කියන්නේ මොකද්ද? උපාදාන නැති තැන. උපාදාන රහිතයි. උපාදාන රහිත තැනක් තේරෙන්න පුළුවන්ද? තේරෙන්න බෑනේ. තේරෙනව නම් තේරෙන්නේ කවරක්ද? උපාදානයක්මයි. දැන් මේක ඔබේ ඔළුවෙන් තෝරගන්න බෑ පින්නතුනේ. මේක හරී ස්වභාවිකව තේරුම් ගන්න ඕන දෙයක්. ධර්මයේ පුරුදු කරගෙන යනකොට බෝසතාණන් වහන්සේට ඔළුව හත් කඩකට පැලෙන්න කැක්කුමක් ආවා. බෝසතාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා පැලෙන්න ආවේ මාරයා කියනවා ඔබේ ලේයට මස්නාර මේ ගහයටම හිඳිලා යාවේ වෙන වෙන ශාස්ත්‍රවරුත් ගොඩක් අය ඔහොම උත්සාහ කළා ගස් යටම භාවනා යෝගීවම මිය ගියා. එහෙම වීරිය තිබුණු ඉතිහාසයක් තිබුණා ආධ්‍යාත්මික ගවේෂණය කරපු වියලියන්නේ. මාරයට පින්නතුනි කිසිම තැනකින් අල්ලගන්න ඉඩක් තිබ්බේ නැහැ. ඒකයි සබ්බේ සංඛාරා අනිච්චා කියන අනිත්‍යතාවය වැඩුවා කියන්නේ ඔන්නෝක පින්නතුනි. රහතන් වහන්සේලා වඩන්නේ ওই වචනේ සබ්බේ සංඛාරා අනිච්චා. කියේ කියා හරියන්න පින්නතුනි හැම මොහොතකම කියේ කියා හරියන්න සබ්බේ සංඛාරා අනිච්චා. ඒ වගේම අනුගත වෙන්න නුවණින් මනසින් ආත්මීයවම අනුගත වෙන්න. හරිම සුන්දරයි හරිම ශාන්තයි එහි නිර්වාණ ලක්ෂණ පවතිනවා. සබ්බේ සංඛාරා අනිච්චා සියලු සංස්කාරක ධර්මය අනිත්‍යයි. සියලු සංස්කාර අනිත්‍ය කියන්නේ මොන වගේද කියලා අහන්න එපා. නিত্য නොකර ගැනීම අනිත්‍යයි. දැන් උදාහරණයක් වශයෙන් මම කියලා තියෙනවා නේද? එහෙම දෙයක් තබාගෙන ඉන්නකොට මේක නিত্যයි. ඊට පස්සේ අත හිස් කරගත්තා. දැන් කිසිවක් නෑ අනිත්‍යයි. අනිත්‍ය කියලා කියන්නේ අර සැහැල්ලුවම දැනෙන බව. ඒ නිදහසම දැනෙන බවට කියන්නේ අනිත්‍ය. ඒක පුරුදු කරන්න ඕන. මනසේ අපි අහලා දැනගත්තට මදි පුරුදු කරන්න. හැම මොහොතකම පින්නතුනේ අනිත්‍ය සංඥාවෙන් සිටින්න. එතකොට පින්නතුනේ අර උපාදානස්කන්ධ දිය වෙනවා. උපාදානස්කන්ධට විරුද්ධ බලවේගය තමයි අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව කියලා වෙන වෙන තැන්වලින් උගන්නන්න දෙයක් නම් ගන්න එපා. වෙන තැන්වල අනිත්‍ය සංඥාව උගන්නන්න ගියොත් කුණු වෙලා යන ඒවා පෙන්නයි, අලු පෙන්නයි, ඈ ඇටකටු පෙන්නයි. ඒව අනිත්‍ය සංඥා නෙවෙයි, ඒවට කියන්නේ පිළිකුළු සංඥා. තේරෙනා නේද? ඒවට මම වග කියන්නේ. ඒව ඍණාත්මක සංකල්ප. එහෙම නැත්නම් ඍණාත්මක සංකල්ප උගන්වලා දෙයි. අපි ඔක්කොම මැරෙනවා, අපි නැති වෙනවා. මෙහෙ ධ්‍යාන ප්‍රශ්නේ මැරෙන්න කෙනෙක් මෙතන ඉන්නවද? හදාගත්ත සංකල්පයක් හැරෙන්න මැරෙන්න කෙනෙක් මෙතන ඉන්නවද? මැරෙන්නේ කවදාවත් හරි සංකල්පේ. මේ මොහොතෙත් මේ ශරීරයේ සංකල්පීය වශයෙන් මම මගේ ආත්මය කොට අයිති කරගෙන හීනයක් භුක්ති විඳිනවා, රස විඳිනවා. ඒ ඇරෙන්න පින්නතුනේ මේ මොහොතෙත් මේ ශරීරය දුවන්නේ මගේ දෙයකින් නෙමේ. මේ මොහොතෙත් මේ ශරීරය දුවන්නේ ස්වභාව ධර්මයේ තියෙන ගහකුලෙන් නිෂ්පාදනය කරපු ඔක්සිජන් වලින්. ඒ වායු සංකලනයන් වලින් සැකසුණු ජලයෙන් මේ හිරුගේ උණුසුමින් මහ පොළොවේ සාරයෙන් මේ මහ පොළොවට මයිති දේ මම බොරු සංකල්පයක් හදලා අල්ලන් ඉන්නවා. මිනිස්සු මේ මහ පොළොවේ ඉඳන් ඔක්කොම අල්ලගෙන ඉන්නේ බොරු සංකල්පයක් හදලා. සංකල්ප ජය ගනීවිද? කවුරුද දන්නවනේ ඒ සංකල්ප මේ මහ පොළොවේ පස්සෙලා යනවා කොයි වගේද? මීට අවුරුදු මිලියන ගාණක් එහාට මිනිස්සු හිටියා. ඒ හිටපු හැම මිනිස්සයෝ ඒ සත්වයෝම අර ඔළුවේ තියෙන සංකල්පෙ මිය ගියා වගේ මේ යනවා. දැන් ටිකක් තේරෙනවනේ උඩුගම් බලා ගමන් කිරීම කියන්නේ කුමක්ද කියලා. ඒක හරියට තේරුම් අරගෙන පුරුදු කරන්න. ඒ අර්ථයම තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චා කියන තැන තියෙනවා. පැහැදිලිනේ? මේ සංඛාර ඔක්කොම හදන්නේ වචන වලින්. මට සබ්බේ සංඛාර අනිච්චා කියන එක මට වැටහුණේ වචී සංඛාරයෙන්. වචී සංඛාරයේ ඔස්සේ. ඉතින් මේ සබ්බේ සංඛාර අනිච්චා කියන එකම පින්නතුන තවත් ස්වરૂපයකින් කියමනක් තමයි වචන සියල්ල බොරු කියන එක. මොකද මේ අපි මේ වචනවලට මේ සියලු සංස්කාර ගොඩනගලා තියෙනවනේ. සංස්කාර වලින් සැකසීච්ච හැම දෙයක්ම අපි වාචික ස්වરૂපයකට නාමික හැඩයක් ගුණයක් ස්වરૂපයක් ලක්ෂණයක් දීලා තියෙනවා. වචන සියල්ල බොරු. දැන් බලන්න ඔබ ඉන්නේ වචනයක එළබගෙන නම් වචනයකින් එළබගත හැකි ස්වરૂපයක නම් වචනයකින් ප්‍රකාශ කළ හැකි නිර්මාණයක නම් වචනයකින් ප්‍රකාශ කළ හැකි නිරෝධයක නම් වචනයකින් ප්‍රකාශ කළ හැකි තත්වයක නම් ඔබ ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ ඉන්නේ සංඛාරයේ කෙල්ලිලා. නිවන මඟ හැරෙන්න වෙනතුනේ තමන් ස්ත්‍රියක් හැටියට පුරුෂයෙක් හැටියට නිවන් දකින්න උත්සාහ කරන නිසා. ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ නැත. දැන් ඔබේ වැරද්ද ඔබ හදාගන්න. මම නිවන් දොරටුවට ඉදිරිපත් උනේ ස්ත්‍රියක් හැටියටද කියලා බලලා ඒ ස්ත්‍රී භාවය කියන එක ඇතුලේ තියෙන මොකද්ද? සංඛාරයක්. වචනයක්, මානසික සංකල්පයක්, දිට්ඨියක්. ඉත්ති භාවෝ කියලා කියන්නේ දිට්ඨියක්. ඉත්ති භාව දිට්ඨියක්. මාර දිට්ඨියක් එක. මාරයාගේ දෘෂ්ටියක්. එතකොට පුරුෂ භාවය කියලා කියන්නේ ඒත් මාර දිට්ඨියක්. මාර දිට්ඨි ගතන්නතේ. සෝමා සූත්‍රයේදී පැහැදිලි කරේනේ ඉත්ති භාවෝ කිං කෛරා. ස්ත්‍රී භාවය කියන එක මුල් කරගෙන මොනව හරි අහන්න ගියොත් රාත්මේනින් වහන්සේ කෙනෙක්ගෙන් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඉත්තිභාව කවුද ස්ත්‍රියක් කියන්නේ? කොහෙද මේක ස්ත්‍රියක්? ඉත්තිභාවෝ කිං කෛරා, කුමක් කරන්නද ස්ත්‍රිය? යමෙක් හිතනවා නම් ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා මාර දිට්ටි ගතන්නොත් ඒක මාර දෘෂ්ටිය. මාර දෘෂ්ටිය කියන එකෙන් අදහස් වෙන්නේ වැරදි දෘෂ්ටියක්. නැත්තම් පාප දෘෂ්ටියක්, අධර්මිෂ්ඨ දෘෂ්ටියක්, අධර්මානුකූල දෘෂ්ටියක්. ඒක නෙමෙයි මේ සමාජයේම ජීවත් වෙන්නේ. ඒ අධර්මානුකූල දිට්ඨියේ මිත්‍යා දෘෂ්ටිය නොවේද ජීවත් වෙන්නේ? පෙනුතුනේ ඒ දෘෂ්ටියේ නේද ජීවත් වෙන්නේ? එහෙමනම් මිත්‍යා දෘෂ්ටිකයි සියලුම ස්ත්‍රී, සියලුම පුරුෂයන් මිත්‍යා දෘෂ්ටිකයි. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියලා අරගෙන ඉන්නෝ නම් ඒගොල්ලෝ සියලුම මිත්‍යා දෘෂ්ටිකයි. මොකද වැරදි දෙයක් අරගෙන තියෙන නිසා තමයි මිත්‍යා කියලා කියන්නේ. ස්ත්‍රියක් පුරුෂයෙක් කියලා ගත්තට පස්සේ තමයි පින්නතුනේ ඒ ස්ත්‍රියට පුරුෂයාට නොයෙකුත් දේවල් බඳින්නේ. මොනවද බඳින්නේ? ආගම්, ජාති, වර්ග. ඉතින් අර ස්ත්‍රියට අදාළ දේවල් ස්ත්‍රිය උපාදානය කරගන්නවා, පුරුෂයාට අදාළ දේවල් පුරුෂයා උපාදානය කරනවා. ඊට පස්සේ උපාදානයන් මත සතුටෙන් ජීවත් වෙන්න ක්‍රමවේදයක් හොයනවා. කිසිම තැනක පරිපූර්ණ වූ සතුටක් නැහැ. తాවකාලික මවාගත්ත සතුටක් තියෙන්නේ. මණික් ගලකට වුණත් මේක මණික් ගලක් කියලා හිතලා ඉන්නකම් ඒකේ සතුට තියෙනවා. ඒක මණික් ගල නෙමෙයි කියලා දැනගත්ත ගමන් දුකටපත් වෙනවා. මාරේ දීලා තියෙන්නේ එහෙමයි. ඔබේ වගේ කියලා හිතාගෙන ඉන්න. ඔබේ යැයි සිතාගෙන ඉන්න. හැබැයි ඔබේ නොවේ, ඔබේ යැයි සිතාගෙන ඉන්න. එහෙම නෙවෙයිද මාරේ දීලා තියෙන්නේ මේ ඔක්කොම? ඔබේ යැයි සිතාගෙන ඉන්න. අර ඒ දවස්වල මට හාමුදුරුවරු පන්සල් දෙනවා වගේ ආනන්ද හාමුදුරුවන්ගේ යැයි කියලා හිතාගෙන ඉන්න. මම බොහොම ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙකුට මම සාමිනාසෙ ඉතින් මගේ වගේ කියලා හිතාගෙන ඉන්න අමාරුයිනේ. ඔක හැමදෙස්සෙම හිතාගෙන ඉන්න එපා. ඔක ලියලම දෙන්නකෝ. ආ විහිළුවට කියන්නේ. එතකොට හාමුදුරුවන්ට උත්තර නැහැ. එතකොට දුවනවා. යැයි සිතාගෙන ඉන්න. මාරයත් එහෙමයි දීලා තියෙන්නේ. මාරයගෙන් ලියලා ඉල්ලන්න බලන්න. මාරය කියලා කියව ඔබේ කියලා කොටසක් ඕකෙන් වෙන් කරගන්න. එතකොට මම ලියලා දෙන්නම් කියලා කියයි. අපිට මේ ශරීරයෙන් හරි අපේ ජීවිතයෙන් හරි මාරය කියනවා ඔබේ කියලා කොටසක් ඔබ වෙන් කරගන්නකෝ. මොකද උත්තරේ? සම්පූර්ණ මාරයගේ, සම්පූර්ණ මාරයගේ. කෙස් ගහක් නියපොත්තකින් කැපෙන පොඩි ප්‍රමාණයක් මගේ කියලා මට වෙන් කරගන්න පුළුවන් නම් ඒ කොටසේ ඉඳගෙන මට පුළුවන් ඉල්ලන්න මාරයගේ ඉල්ලීමක්. සියල්ල මාරයගේ. එතකොට මාරයා මේ තුළම උත්සාහ කරනව දැකලා බෝසතාණන් වහන්සේට මතක් කරනවා ඔය ලෝකය මගේ, ඔය චිත්ත ධාරාවත්, ඔය ශාරීරික ස්වභාවයත් සියල්ල මගේ. ඔව් මන් දන්නවා මම ලෝකේ අත්හරින්නේ. ලෝකේ ජයගත්ත නෙමෙයි, ලෝකේ අත්හැරියා. අනන්ත ජින බුදුරොන්ට ලබා දෙන ගෞරවයක්. අනන්ත ජින එහෙනම් මොකද අපි මේ කරදර වෙන්නේ, දුක් විඳින්නේ, ඇලෙන්නේ, ගැටෙන්නේ, ශෝක වෙන්නේ, පතන්නේ? සියල්ලම තමාට අයිති නැති තැනක. ඔය ගොඩාක් අය ඉන්න ඕන ගෙවල් වල වැඩ කරන්න යන අය, මෙහෙකාර සේවයට, එහෙම නැත්නම් ගෘහ සේවය වගේ, ඒත්තු තමයි හිතෙන් සියල්ල මගේ යයි හිතන අය. ගිහිල්ලා ටික කාලයක් ගිහිල්ලා එයා තනියම හිතා ගන්නවා මේ ඔක්කොම මගේ කියලා. එහෙම තැන් තියෙනවා. ඊට පස්සේ ගෙදර මාත්‍යයත් පාලනය වෙන්න ඕන, නෝනත් පාලනය වෙන්න ඕන, ඔක්කොම පාලනය වෙන්න ඕන එයා කියන විදිහට. අහිංසක සිටිවිල්ල එයා හිතනවා එයාගේ. සිටිවිල්ල පව්, ඒ සිටිවිලි අසරණ වෙනවා කාලයක් ගියාම. තියන්න කියපු දවසට අසරණ වෙනවා. ඉතින් මාරයගෙනුත් ඒක තමයි අපිට වෙන්නේ. අපිට යන්න කියපු දවසට අසරණ වෙනවා අපි. තණ්හා දාසෝ, මාරයාගේ දාසයෝ, දාසියෝ, සියලු දෙනාම දාසයෝ, දාසියෝ. මාරයා යන්න කියපු දවසට අසරණ වෙනවා. අනේ මං හිතාගෙන හිටියේ මගේ කියලා, මගේ වගේ මම සැලකුවේ, මගේ වගේ මම වැඩ කළේ, මගේ වගේ ඔක්කොම කළා, මේ දැන් යන්න වෙනවා. බලන්න පින්නතුර, මේ ධර්මය හරියට ඔළුවට වැටෙනකොට අපි මේ ඔළුවේ තියෙන මායාවල් ඔක්කොම දිය වෙලා යනවද නැද්ද? සියල්ල දිය වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා කියන තැනට තමයි ස්වාමීන් වහන්සේගේ ඔක්කොම ධර්මයේ පැමිණිලා එකතු වෙන්නේ, අවසානයේ නතර වෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා, ඒක තමයි මගේ මුළු බුද්ධ ශාසනයේ මේක. ඒක මහා පෘථුවියට වඩා බරක් තියෙන වචනයක්. ඒක මනුස්සයෙක් තුළ ප්‍රායෝගික කරන්න එක හරි අමාරුයි. සමහර මැණික් ගල් තියෙන බොහෝම පොඩි මේ අල්ලක් විතරයි, ඒත් එහි වටිනාකම ගොඩාක් වැඩි ඒවා තියෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ, එක පදයක් ඇතුළේ තිබුණත් මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනය වටිනාකම පින්නතුනේ සියලු ධර්ම පරදවනවා. ඔහුගේ තියෙන සියලු ආගම්වල සියලු ධර්ම පරදවනවා. මේ වචනේ ආරක්ෂා කරගන්න පුළුවන් නම්, මේ වචනේ අරුත හොයාගෙන යන කෙනෙකුට යන්න පුළුවන් නම්, එයා නිවන සාක්ෂාත් කරනවා. එයාට තියෙන මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනයට ගැළපිලාද කියලා බලන්න හැම මොහොතකම. ධර්මයේ කැඩපතක් කරගෙන මේ සබ්බේ සංඛාරා අනිච්චා කියන වචනේ කැඩපතක් කරගන්න. ඒක කැඩපත. ඒකට මම ගැළපිලාද? නෑනේ. තාම මම පුරුෂයෙක් විදියට ඉන්නේ. හරි, ඒකත් හැඩගස්ස ගන්නවා. ස්ත්‍රියක් විදියට ඒකත් හැඩගස්ස ගන්නවා. මම වෛද්‍යවරයෙක් හැටියට ඉන්නේ. ඒකෙනුත් අයින් වෙනවා. මනසින් හැඩයක් තියෙනවා නම් ඒකෙනුත් අයින් වෙනවා. මම නීතිඥවරයෙක් නම් ඒකෙනොත් අයින් වෙනවා. මම පුජ්‍යලයෙක් වශයෙන් ඉන්නවා නම් ඒකෙනොත් අයින් වෙනවා. අනාගත බලාපොරොත්තු තියෙනවා නම් ඒකෙනොත් අයින් වෙනවා. අතීත මතවාද තියෙනවා නම් ඒකෙනොත් අයින් වෙනවා. වර්තමාන යම් ස්වરૂපයක් ගන්නවාද, හැඩයක් ගන්නවාද, ඒ සියල්ලකින් ඉවත් වෙනවා. අන්න ඒ සියල්ල පූර්ණේ වෙන තැන පෙනුතුනේ සබ්බේ සංඛාරා අනිච්චා කියන අවස්ථාවට පත් වෙනකොටම ස්වභාව ධර්මයෙන් අපි වෙතෙන්ට රැගෙන යනවා. නිවන කියන්නේ ස්වභාවිකව ලැබෙන දෙයක් මිස කාටවත් අත්පත් කරලා ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයකින් තමයි හැම ධර්මතාවයක්ම ලෝකේ හටගන්නේ. ඒ ධම්මා හේතු උපබව. ඒ නිවන විතරක් පින්නතුනේ හේතු ප්‍රත්‍යයකින් හටගන්නා දෙයක් නොවේ. තේරුණා නේද? අපි මේ චිත්ත සංඛාර ඕම සියල්ලම පින්නතුනේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් හැදෙන දේවල්. අර ආර එක්කෙනා මේක්කෙනා කියපු දේවල් එකතු කරලා ගන්නවා වගේම මේ මනසෙත් එකට එකට හේතුන් නිසා හටගත් දෙයක්. දැන් අපි ලී කෝට් දෙයක් අර මෙහෙම තිබ්බහම මේ කෝට් නිසා මේක තියෙනවා, මේ කෝට් නිසා මේක තියෙනවනේ. ඒ නිසා අපි තියෙනවා. දැන් වාහනයක අපි බයිසිකලයක ඉස්සරහට දහවණේ වෙන්නේ, අපි වාහනේ බයිසිකලයේ මත මිනිස්සයා රැඳෙන්නේ බයිසිකලයේ රෝද කැරගෙන නිසා. කැරගීම නතර වෙච්ච එක මිනිස්සෙ වැටෙනවා. ඒක විශ්ව බලයක් නිර්මාණය කරන සිද්ධාන්තයක්. ඒක අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් තමයි පින්නතුනේ ලෝකේ හැම දෙයක්ම නිර්මාණය වෙන්නේ. ඒත් නිර්වාණය පමණ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ දෙයක් නොවේ. එතෙන්ට පැමිණෙන ඔබත් නිදහස් බව පුරුදු කරන්න. ඒ නිදහස් බව ඇතුලේ පංච උපාදානස්කන්ධය වැඩ කරන්න බෑ, තියාගන්න බෑ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේවායි උපාදාන ලක්ෂණයක් පවත්වන්න බෑ. දැන් මේක අනක් හැටියට භාවිතා කරන්න එපා. මේක තේරුම් අරගෙන හිත සකසා ගැනීමක්, ප්‍රායෝගික කර ගැනීමක් සිදු කරන්න ඕන. හොඳට මතක ධර්මය මෙනෙහි කරන්න ගැටලු ඇති වෙන හැම මොහොතකම පුජ්‍යලයාට සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එබැවින් පුජ්‍යලත්වය බැහැර කරමින් හැම මොහොතකම වාසය කරන්න. ධර්මයට නොගැලපෙන ස්වභාවයක් තියෙනවා නම් එතනින් පොඩි සංඥාවක් ලබා දෙනවා. ඒ සංඥාවක් ලබා දුන්නාම එතන ධර්මයට ගලප ගන්න ඕන. දැන් නූතන තාක්ෂණය දියුණු වාහනවල මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට සිග්නල් එකක් දෙනවනේ නේ. උලන් අඩු වුණත් දෙනවා. උලන් වල බැලන්ස් එක පවා බලනවා. ඉතින් අන්න ඒ වගේ පින්නතුනේ අපි බොහෝම සැලකිල්ලෙන් අපේ මනස කොයි බහරි තැනක වැරදිලා තියෙනවා නම් ඒක තේරුම් ගන්න අවධියක් තියෙනවා. ඝන වූ අයිස් කැටයක් ධර්මය තුළින් දිය වෙනවා. දිය වුණාට පස්සේ ඒ අයිස් කැටය තවත් ජල කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ අපි හිතනවා මමත්වයේ දැන් නැහැ කියලා. ඇත්ත ඝනත්වේ නැහැ. හැබැයි ඊට පස්සේ තියෙනවා ඝන විය හැකි දියර වශයෙන් තියෙනවා. ආයි සීතල හසුනොත් ඔක ඝන වෙනවා. ඒ නිසා මොකද කරන්න තියෙන්නේ? අර දියර ස්වභාවයත් වාෂ්ප කරලා හරින්න ඕන. ඒසාර අර දැනුවත් භාවයට ධර්මයෙන් පුරුදු වුණාම ඒ ඇත්තන්ට හිතනවා දැන් මමත්වයේ නැහැ කියලා. දැන් මට මමෙක් නැහැ, මොකද දැනෙන්නේ නැහැ කියලා. අර දියර ස්වභාවය තියෙනවා. ඔන්න කාලයක් ගියාම ගල් වෙනවා. ගල් වුණාට කියනවා මේ දවස්වල නැහැ කියලා හිතාගෙන හිටියට දැන් තියෙනවා. ආ මොකද හේතුව? අර දියර වශයෙන් තිබිච්ච එක යා වාෂ්ප කරගත්තේ නැහැ. ඒවා අතිශය සෙයුම්ම සංවේදීව හඳුනාගත යුතු කාරණා පින්නතුනේ. අපිටත් තිබුණ ධර්මය අහලා ධර්මය හොඳට කියන්න, දේශනා කරන්න, සාකච්ඡා කරන්න, තර්කවාද කරන්න පුළුවන් මට්ටමට දියුණු වෙලා හිටියා. නමුත් මෙතන ප්‍රශ්නේ පොඩියට හරි සංඥාවක් දෙනවා නම් ඒ හැකියාව තිබුණයි කියලා වැඩක් වෙන්නේ නැහැ. එයාව නැති කරගන්න ඕන. තමන්ට තමන් ව්‍යාජ වෙන්න එපා. ලෝකේ කාට ව්‍යාජ වුණත් තමන්ට තමන් ව්‍යාජ වෙන්න එපා. අව්‍යාජම වෙන්න ඕන. මේ ලෝකේ තමන්ට තමන් ව්‍යාජ වෙනව නම් ඒ තරම් ව්‍යාජ මිනිස්සෙක් ලෝකේ කවුරුත් නැහැ නේ. ඒ නිසා තමන්ට තමන් ව්‍යාජ වෙන්න එපා. අව්‍යාජ වෙන්න. ඉතින් මේ බොහෝම මද බුද්ධියක් ලෝකේ තියෙන, මද අවබෝධයක් තියෙන සමාජයේට මොනවා හරි භාවනාවක් කරලා උන්න ආලෝකයක් මත උනා හරි ගැස්සිලා ගියා හරි වෙවුලල ගියා හරි මොකක් හරි දෙයක් එක්ක කිව්වොත් දැන් හරි ඔයා අවබෝධයටපත් වෙලා ඉන්නේ කියලා මේ උන්දල කර තියා ගන්නවද නැද්ද? මේක කර තියා ගන්න. පහුගිය දවසක එක අම්ම කෙනෙක් කතා කළා. ඒ අම්ම තව තැනකින් කලින් අනාගාමී වෙලා ඉඳලා පස්සේ ධර්ම ටික අහලා අවබෝධයටපත් වුණාට පස්සේ අනේ ස්වාමීනාස ඒක මට පිටින් දුන්නු සම්මානයක් කිව්වා. මේක මම ඇතුළතින් ලබා ගත්ත දෙයක්. ඒ වගේ උපවාස දීප දෙයක් නෙමෙයි, ඇතුළතින් ලබා ගත්ත දෙයක්. ඒ නිසා මේකේ මහා පුදුම ප්‍රබෝධයක් සතුටක් තියෙනවා. මාත් භාවනාවට ඔය යොමු වෙච්ච කාලවලදී මමත් ඉතින් හිතෙනවා අනේ කවුරු හරි කිව්වොත් දැන් ඔබ සතර අපායේ නිදහස්, දැන් ඔබ මේ පළවෙනි මාර්ගඵලයට ඇවිල්ලා තියෙන්නේ කියලා කිව්වොත් ඇති කියලා වගේ හිතනවා. ඒ කියන්නේ ඒකත් චිත්ත සහනයක් වෙනවා කියලා ඒ දවස්වල හිතුවා. හිතලා කොහොම හරි ඒක කොහොම හරි මම ලබා ගත්තා. එහෙම ලබා ගත්තයි කියලා ඒක හරියන්නේ නැහැ. පස්සේ මට දැන් ඒක ලැබුණා, දැන් ඔන්න හිත සන්තෝසයි. ඒ වුණාට ඇතුලේ කුරුමිනියා ඉන්නවා. දැන්නනේ අර උපහාදාන ස්වરૂපය පේනවා. වැඩි හරියන්නේ එමුණුත් ඉතින් මට මාව වංචා කරගත්තා. ඉතින් මේ වෙනි තත්වයන් වලට හසු වෙලා කටයුතු කරපු ස්වාමීන් වහන්සේලා අතර, ගිහියන් අතර මට මාව අව්‍යාජ වෙන්න ඕන කියලා මම ධර්මයේ හෙව්වා පින්නතුනේ. ඉතින් මගේ ධර්මයේ අවබෝධය නැති එක ඇති එක හොයන්න ඉන්න එපා වෙනතුනේ. අපි මේ ධර්මයේ ස්වરૂපය කියලා එහෙම එකක් නෑ. දැන් ගොඩාක් අය මේ රහතන් වහන්සේලා හරි මාර්ගඵලලාභී කියලා හරි මේ ඔළුවේ දාගෙන ඉන්න මොනවා හරි concept එකක් ඒ විදියට ඉන්න ඕනේ. එයා තමයි රහතන් වහන්සේ. හරි ධර්ම මානසික ආතතියකින් ඉන්නවා වගේ. එහෙම හොයන්න යන්න එපා. මේ ඔක්කොම මේ තියෙන රංගනයක්. මේ දේශනා කරනවා කියලා කියන්නේ අපි පිරිවෙන්වල හුරු වෙලා පුරුදු වෙලා කට හදාගෙන කරන වැඩක්. තේරෙන්නේ? ඒක රංගනයක්. ගුවන් විදුලි දේශනාවක් කියලා කියන්නේ ඒක රංගනයක්. ඒකේ තියෙනවා එක්තරා රාමුවක්. ඒ රාමුව ඇතුලේ ඒ කාලය කළමනාකරණය කළා, ඒ සිස්ටම් එකට ඒ දේවතා ආරාධනා කළා, ඒ බණ ටික කියලා භාවිතා කළ යුතු වචන පමණක් භාවිතා කළා, භාවිතා නොකළ හැකි වචන භාවිතා නොකොට. දැන් අපිට දේශනයක් කරද්දී වෙළඳ නාම කියන්න පුළුවන්ද? බැහැ. කපල දනවා ඒ කොටද? පුජ්‍යල නාම කියන්න පුළුවන්ද? එහෙම බෑ. ඉතින් අපි දන්නවා ඒකේ ලොකු රාමුවක් තියෙනවා. කෙනෙක් හිතාගෙන හිටියට ගුවන් ඉදිරි බණක් කියන්නේ හරි ලේසියි කියලා නෑ. ලොකු ඔළුවේ තියෙන ඕන ලොකු මේ සැකස්මක්. ඉතින් මේ ඔක්කොම මේ රඟපෑම. ඔබ කරන්නේ රඟපෑමක්. සියල් රඟපාන් නැති අවස්ථාවක් නෑ ලෝකේ. ඒ නිසා මේ මුළු විද්‍යාඥ ලෝක දාර්ශනිකයෝ කිව්වේ මොකද? රංග මඩලක් නේ, රංග මඩලක්. ඒකේ රඟපාන් නැති කෙනෙක් නැහැ. අන ආවල් කෙනා රඟපාන් නැහැ යා කියලා එහෙම නැහැ. ඒ ස්වરૂපයක් ගන්නවා, පැවිදි ස්වરૂපයක් ගන්නවා. දැන් ඒ දැන් පැවිදි රංගණයට එනවා. ඒක හොඳ හෝ නරක කියලා බෙදන්න පුළුවන්. හැබැයි රඟපෑමක් තියෙන්නේ. ඊළඟට භාවනා කරන්න ගියත් මොකද කරන්නේ? ඒත් අපි එක්තරා ස්වરૂපයක් ඇති කරගත්තොත් ඒක රංගපෑමක් වෙනවා. අපි ඒකට ගති ලක්ෂණයක් දෙන්නේ නැත්නම් විතරයි රංගපෑමක් නොවෙන්නේ. ගති විමුක්ත. ගතියක් කියන්නේ චරිතයක්. තේරුණාද? ගති කියන්නේ චරිත. රාක්ෂ ගති, තිරිසන් ගති වගේම ඒවා චරිත. චරිතයක් තියෙනවා නම් රඟපෑම. නිවන තුල පමණයි රඟපෑමක් නැත්තේ. දැන් නිවන කියන එක භෞතිකව පේන දෙයක් නෙමෙයි. මෙතන විතරයි චරිත නැත්තේ. ගති විමුක්තයි. ගති විමුක්තයි. නිවන ගති විමුක්තයි. දැන් බලන්න ඔබ අප දැන් මම මට ගතියක් නැති වුණාට මම ගතියක් දැන් ආරූඪ කරගෙන ඉන්නවා. ඒ ගතිය ලෝකෙ බලාපොරොත්තු වෙනවා. දැන් දේශනා කරන දේශකයාණන් වහන්සේගේ ගති ලක්ෂණයට ඇවිල්ලා ඉන්නවා. හාමුදුරු කෙනෙක්ගේ ගති ලක්ෂණයට ඇවිල්ලා ඉන්නවා. ඒකනේ මම උදේ පාන්දර හිස මුඩු කළා, සිවුරක් ඒ විදිහට ඇඳලා පළඳලා ඒ විදිහට අසුම්ගෙන එහෙම බණ කියන්නේ ඒක හාමුදුරු කෙනෙක්ගේ ගති ලක්ෂණයට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මොනවා හරි කැඩුනොත් බිඳුනොත් හරි ඔන්න බාසුන් නැහැ කෙනෙක්ගේ ගති ලක්ෂණයක් ගන්න පුළුවන් අපිට. ඒකට බාසුන් නැහැ කෙනෙක් වගේ වැඩ කරනවා. ඉතින් පිටින් ඉන්න කෙනාට පේන්නේ දේශකේ පේන්නේ, එතකොට බාස් කෙනෙක් පේනවා. මේ ගති 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 විමුක්ත කරන්න. ගති විමුක්ත වුණ ආධ්‍යාත්මයක් හදාගන්න. ඔබට යාළුවෝ 10 දෙනෙක් වුණ ගහනවා පාරේ යද්දි මෙහෙම මෙහෙම. යාළුවෝ 10 දෙනාටම එක වගේද කතා කරන්නේ? නෑනේ, මහා පුදුමයිනේ. අපි එකිනෙකාට එකිනෙකා වෙනස් මූඩ් ගන්නවා. දැන් අපි මහත්මයා මාත් එක්ක කතා කරනවා, මම එක මූඩ් එකක කතා කරනවා. ඩොක්ටර් එනවා කතා කරන එක මූඩේ. ඒ යාගේ චරිතය සහ ඒ ස්වરૂපය සහ හිතවත්කම අඳුරුම්කම චිත්ත ස්වરૂපයත් එක්ක අපිත් වෙනස් වෙනවා. තේරෙන්නේ? හෝමෙන්දි මගේ පරණ යාළුවෙක් එනවා, පාසල් යාළුවෙක්. එයාත් එක්ක එක මූඩ් එකක් ගන්නවා සමහරලාට. ඉතින් මේ ඔක්කොම රඟපෑම. ඊළඟට මම තනියෙන් ගිහිල්ලා පුටුවක වාඩි වුණා හරි, ඇඳේ වැතුරුනාම හරි, මේ මෝඩයන්ට මේ බණ කියලා වැඩක් නැහැ, මේ මොකක් අමුන්ට තේරෙන්නේ නැහැ, මේක කියන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ කියලා ඉවරලා ඉන්නව ඉන්න පුළුවන්. දැන් මේ බණ කියන සායනාසල ගොඩාක් දෙනෙක් මේ ධර්මයේ කීමෙන් මාර බලවේගයකින් වගේ ඈත් වෙලා එක්කු මිය ගියා, නැත්තම් ධර්මයෙන් ඈත් වුණා. ඒකට හේතුව මං හිතන්නේ සමාජයට ඕනේ නැහැ දැන් මේක. අහලා අහලා දැනුවත් වෙලා ඒක සරල දෙයක් බවට පත් වෙලා. ඊළඟට ඒ පිළිබඳව ගැඹුරින් හිතන්නේ. පිනතුර අපි එහෙම කළේ නැහනේ. අතන අර ගිහියෙක් කියන්නේ බන කියලා. අපි ඒක සරල කරේ නැහැ කියන වචනේ ගැඹුරු නම් ගිහිය සරමක් ඇඳලා හිටියද, ටයි දාලා හිටියද, කලිසම් ඇඳලා හිටියද අපිට අදාළ නැහැ. අතන ගැහණු කෙනෙක් බන කියන්නේ කාන්තාවගේ කවුද අහන්න යන්නේ ඔවා. නෑ අපිට ඒක අදාළ වුණේ නෑනේ. එයා කියන්නේ කියන කාරණේ ගැඹුරුද නැද්ද කියලා බලලා ඒක අවබෝධය තේරුම් ගන්න අපි උත්සාහ කළා. ඉතින් අන්න ඒ වගේ චරිත සත්‍ය අවබෝධ කර ගන්නවා. ඉතින් අපිට පින්නතුනි මේ අපි ළඟ ඉස්සරහ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, නොවෙන්න පුළුවන්, කොයිම හරි කෙනෙක් මේක අහනවා තේරුම් ගන්නවා, තේරුම් අරගෙන අපිට පරිවර්ත ප්‍රකාශ ඇහෙන්න ලැබෙනවා. ඒක වඩා වටිනවා. කොහොමද මමත්වය දුරු කරන්න තියෙන්නේ? විවෘතව සිටින්න ඕන. වෙස්සන්තර වෙලා ඉන්න ඕන. භෞතිකව වෙස්සන්තර වෙන්න යන්න එපා. භෞතිකව කාටවත් වෙස්සන්තර වෙන්න බෑ. කැමති වුණත් වෙන්න බෑ. ඇඳිරි නීතිය දැම්මොත් එහෙම වෙස්සන්තරට මාර වැඩේ වෙන්නේ. ගෙයක් හොයාගන්න වෙනවා කොහේ හරි. අයි බසෝල් ටිකේ ඉන්න දෙනවද? සෝම් පිටින් වල ඉන්න දෙනවද? ඉන්න බෑ. කැමති වුණත් වෙස්සන්තර වෙන්න බෑ දැන්. ඊට පස්සේ අපේ හාමුදුරු කෙනෙක් හිටියා වෙස්සන්තර වගේ ගිහිල්ලා අර රක්ෂිත කැලෑවක කුටියක් හදාගෙන. මහරෑ වනජීවියකින් පැනලා ඔක්කොම හාමුදුරු ටික පොලිමට එළියට එක්කන් ආවලු. ඒ ඉවදෙන්න බෑ කිව්වා. වයසක හාමුදුරු කෙනෙක් ඉරි පුටුවක තියලා කර තියාගෙන ඉන්නේ එළියට දැම්මලු. එසා ආධ්‍යාත්මික වෙස්සන්තර වෙන්න පුළුවන් අපිට. කොහොමද අපිට ආධ්‍යාත්මික වෙස්සන්තර වෙන්න පුළුවන්? සංකප්ප රාගයක් තියෙන්නේ අපිට. රාග විරාග දෙකම අත්හරින්න ඕන. අත්හැරීම අල්ල ගැනීමයි දෙකම අත්හරින්න ඕන. දැන් ඔයත් හිතන්නේ අතහැරීම හොඳයි අල්ල ගැනීම තමයි නරක කියලා. නෑ පිනුතුනි, මා නුවණින් දක්නා විදියටත් මා ධර්මයෙන් ඉගෙන ගත්ත විදියටත් අල්ලා ගැනීම තරම්ම වරදක් අතහැරීමයි. දැන් ඔබේ මාවත පෙන්නලා තියෙනවා වැරදි මේ සමාජයේ. මේ වැර සමාජයේ පෙන්නලා තියෙන අතහැරීමෙන් යන්න කියලා. වැරදි. අතහැරීමෙන් යන්නත් එපා, අල්ල ගැනීමෙන් යන්නත් එපා. අන්න බුදුහාමුදුරගේ මධ්‍යම ප්‍රතිපදාව. අත්තකිල මතානු යෝගී කියලා කිව්වේ අතහැරීමට. කාමසුකල්ලිකානු යෝගී කිව්වේ අල්ල ගැනීමට. මේ දෙක මික්ස් කරගෙන යන්නත් එපා. මේ දෙකම අත්හැරියට පස්සේ බලන්න අපේ සංකල්ප ඉතුරු වෙනවද අපේ ඔළුවේ? අතහැරීමේ සංකල්ප තියෙනවා, අල්ල ගැනීමේ සංකල්ප තියෙනවා. අල්ල ගන්නත් ඕන මම, අතහරින්නත් ඕන මම. මමෙක් ඉතිරි නොවන තැනට මනස හදාගෙන මෙනිවම් මඟ ගමන් කරන්න. එතෙන්ද ගැලපෙනවද බලන්න සබ්බේ සංඛාරා අනිච්චා කියන එක. ඕන වෙලාවක අහන්න සායනාංශ. සායනාංශ ඒක එතෙන්ද සබ්බේ සංඛාරා අනිච්චා ගැලපෙනවද? මගෙන් අහන්න එපා, ඔබම බලන්න ඕනේ. බලන්න ලස්සනට ගැලපෙනව නේද? එතන සංඛාරයක් ඉතුරු වුණොත් ධර්මයේ වැරදි. දිට්ඨියක් ඉතුරු වුණොත් ධර්මයේ වැරදි. උපාදානයක් ඉතුරු වුණොත් ධර්මයේ වැරදි. ඉතින් හරි වැරදි බල බලා තමා දෙසට හැරිලා හරි වැරදි බල බලා හිත හදාගන්න. බලන්න පිනතුනේ මුළු දඹදෙව් තලයේම පීරලා කී දෙනාද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඉන්නේ? ලංකාවට ඇවිල්ලත් කී දෙනාද ධර්ම අවබෝධ කරගෙන තියෙන්නේ? අපි සුමන සමන් දෙවියෝ සෝවාන් මාර්ග ඵලයට පත් වුණා කියලා අපි අහලා තියෙනවා මුලින් ආපු දවස්වල. ඒ වගේ පින්නතුනේ අනිත් අය නිකන් සාමාන්‍ය ජීවන ප්‍රසවිසඳ ගත්ත විතරයි. ඉතින් ධර්ම යහුම්කම් දෙනකොට පින්නතුනේ එකක් තමයි මාර්ගයේ යම්තාක් වැඩිවීමක් සිද්ධ වෙනවා. ඒ වැඩිවීම ඔබට යම් දවසක ධර්මයේ මුණ ගැහිච්ච ගමන් ධර්මය අවබෝධ කරගන්න එක ලොකු උදව්වක් ලොකු වාසියක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්මය අහන්න. ඒ වගේම පින්නතුනේ තමන් නොවි ස්ත්‍රී පුරුෂයෙක් නොවි ධර්මය අසාගෙන යනවනම් ඒකාන්ත වශයෙන්ම එයට දක්වන කැපවීම වැඩි නම් ධර්මය අහන ප්‍රමාණය වැඩි නම් ධර්මය මෙනෙහි කරන ප්‍රමාණය වැඩි නම් ධර්මය මෙනෙහි කරන ප්‍රමාණයත් ධර්මය අසන ගානටම වැටෙනවා පින්නතුනේ. අපි හිතමුකෝ ඔයා පැය දෙකක ධර්ම දේශනාවක් අහලා තවත් පැය දෙක තුනක් ඒ ධර්මයේ විමර්ශනය කරනවා කියලා. ඒ ධර්මයේ ඇසීම හා සමානයි. එහෙනම් පින්නතුනේ දැන් ධර්මයේ අසන්න නැතුව මම ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගන්නවා තනියෙන්. මට තේරෙනවා ඒ දවස්වල ධර්මය මෙනෙහි කරනකොට මම හිමින් සැරේ ආයි මමත්වයේ අන්තගාමීත්වයකට යනවා කියලා. මං ඊට පස්සේ ආයි ධර්මය අහන ගමන් තමයි ධර්මය මෙනෙහි කරන්නේ. එතකොට වාසී මම දකිනවා පොඩි වෙනස්කම් හරි මනසේ. මනස කියන්නේ මොකද්ද කියලාවත් දකින්නේ නැති කෙනෙක් ඉතින් නිවන් දකින්නේ නැහැ. මනසේ කුඩා වෙනස්කම් පවා අඳුර ගන්න ඕන. තමන්ගේ මනසේ කුඩා වෙනස්කම් පවා දැක ගන්න ඕන. කළු ගල් වගේ කොහෙවත් ඝන වෙච්ච තැන් කැටි වෙච්ච තැන් තියෙන්න බෑ. මාරය එනවා පින්නතුනේ එක දවසක මේ ඔක්කෝම රෙදි පොට්ටේ නිය අරයි යන්න. බුදුහාමුදුරු පෙන්වෝනේ මාරයාගෙන් ගත්ත ඇඳුම් කියලා. දැන් ඔන්න එනවා. ඔබ දෙන ප්‍රතිචාරය මොකද්ද? අව්‍යාජ ලෙස ආධ්‍යාත්මිකවම ඔබ දෙන ප්‍රතිචාරය. ඔබම උත්තරේ තියාගන්න අපිට දෙන්න ඕනේ. එතකොට ඔබ අව්‍යාජ උත්තරේම ඔබ ළඟ තියාගනීවි. තා පොඩ්ඩක් ඉන්න. තා සතියක් ඉන්න. තා අවුරුදු කීපයක් දෙන්න. බෑ. එයාගේ අයිතිය යාට දෙන්න ඕන. හරි අපූර්වට මාරු කරගන්නේ මේ වාහන අයිතිය. ඉතින් ඒ අයිතිය අත්හැරගන්න විදිය තමයි දන්නවනම් කොහමද දැන් ඔබ ළඟ තියෙන වාහනයක් මෙතන එන්න ඇයිද තියෙන වාහනයක්? හරි ඔය වාහනේ අයිතිය මට අත්හරින්න පුළුවන්. මම දන්නවා ඔය වාහනේ වටිනාකම ඊටත් වැඩි වටිනාකමක් හරි දුන්නොත් අත්හරින්න කැමති වෙනවා ඒ අයිතිය. මට මේක මේට දීලා මේක අලුත් මොඩල් එක ගන්න පුළුවන් කියලා. හැබැයි ඒ වටිනාකම දෙනකන් අත්හරින්නෙත් නෑ. ඒ භෞතිකවාදී ක්‍රමවේදයක් මං කියලා දුන්නේ. ආන්න ඒ වගේ මෙතන මනසෙහි මේ අපි ඇති කරගත්ත දේවල් වල සැබෑ අයිතිය කාටද කියලා තේරුම් අරගෙන ඒ අයිතිය අයිතිකාරයට දෙන්න. සුභා දහමට මේ සියල්ල අයිති. මාරයාට මේ සියල්ල අයිති. මාරයා කියලා කියන්නේ පින්නතුනේ න්‍යායක්. මැරෙන ධර්මතා. වෙනස් වෙන ධර්මතා. මාරයා. ඒක අපතුල පින්නතුනේ අපිට හොඳට දැනෙනෝ පුජ්‍යල ස්වරූපයකින් අපිට දැනෙනෝ. එයා සාකච්ඡා කරනවා. අපේ සංකල්පවල ඉන්න ක්ලේශ මායයා. තේරෙනනේ? ක්ලේශ මායය වැරදි අදහස් දුන්නහම එයත් එක්ක ලොකු සාකච්ඡාවක් කරලා තමයි හිත බේර ගන්න තියෙන්නේ. ඉතින් භෞතික දෙයකින් අපිට කාගේවත් ඇලීම හෝනු ඇලීම හිතා ගන්න බෑ. ඒක භෞතික දෙයක්. ඒක අපි ලබා දුන්නෝ මේ නොඇලීම ඇලීම නිහතමානී බව සරල බව අතහැරීම අල්ලා ගැනීම මේ පිටතකින් නිර්මාණය කරගෙනනේ තියෙන්නේ. ඒක හරි බොරු. ඒ අපි හදාගත්ත ඔළුවේ නිර්මාණ සංකල්ප. මිනිස්සු ඒ නිර්මාණවලට වැටිලා තියෙනවා මෝහයෙන්. එහෙම වෙන්න එපා. අරක මහත්මයෙක් දවසක් මට අර කතාවක් කිව්වා වගේ. ඒ මහත්මයා හැමතිස්සෙම මෙහෙම ඔළුව නමාගෙන මෙහෙම කතා කරා. මං එහම ඇයි ඔබතුමා ඔහොම ඔළුව නමාගෙන හැමතිස්සෙම කතා කරන්නේ? සායනාංශ වී කරලක් වුණත් පැහෙනකොට නැවෙනවනේ. මං කව වී කරලා පැහෙනකොට නැවෙන එක. හරි මං ඇහුවේ ඔබතුමා නැවෙන්නේ මොකද? ඉතින් මාත් ඇහිලා. කොහොමද පැහිච්ච මිනිහා? ඉතින් අන්න ඒ වගේ ඔළුවේ එක එක දේවල් හදාගෙන මිනිස්සුත් හැවෙනවා. ඊළඟට සංයමය, සංවරය, සිල්වත්කම කියලා හාමුදුරුවෝ දේවල් මවාගෙන ගිනීමක් දාන්නේ දාඩිය දානවනේ එහෙම පොරෝගන වටේම. දැන් මට වුණත් මේ දෙවරු පොළවගෙන ඉන්න පුළුවන්. මේ දවස්වල ඉන්න පුළුවන්ද? තාඩියයි ඉන්න අමාරුයි. දවසේ ඒක උඩින් තව සිවුරකුත් මෙහෙම දානවා, දෙපර සිවුරකුත් දානවා. දෙපර සිවුර තියෙන්නේ අර හීතලට පොරවන්න බුදුහාමුදුරුවෝ හදලා දීලා තියෙන්නේ. ඉස්සර තිබුණේ නැහැනේ අර බ්ලැන්කට් ඒව මේව තිබුණේ නැහැ. රෙදි දෙක තුනක් අල්ලලා මේ දෙපර සිවුරු හදනවා. ඒ නිසා මේ මවාගත්ත ලෝකයන් වලින් අපි නිදහස් වෙන්න ඕන. ඔබ නොඇලිනා කියලා ඔප්පු කරගන්න ඔබ මහන්සි වෙන්න. තව කෙනෙක්ගේ ඇලීම නොඇලීම හොයන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරානේ අනුන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම හොයන්න එපා, තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම සොයාගන්න කියලා. මම නම් කළේ ඒක, මම අද කරන්නේත් ඒක. තියන නිවන් දකින්න දර්ශනේ දකින්න එන කැමති අයට අනුශාසනයක් කරනවා තමනුත් මං වගේම වෙන්න කියලා. මට ඒ අයගේ කිසිම වැරැද්දක් පේන්නේ ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා වේවා ගිහි අය වේවා එක එක ස්වරූපයේ උදවියේ ඉන්නවා. මට ඒ කිසි කෙනෙක්ගේ වැරද්දක් පේන්නේ නැහැ නේ. ඇයි? හැමෝම එක වගේ වෙන්න ඕනද? වෙන්න ඕනේ නැහැ. විවිධ චරිත, විවිධ ස්වරූප, චේතනා පාරිශුද්ධත්වයේ යුක්තව ඇත්තඟ විවිධත්වයක් තියෙනවා. ඒ විවිධත්වය එහෙම තමයි. එකක් මට ගැටෙන හිතක් නැහැ, එකක් මට ඇලෙන හිතක් නැහැ. ඒ නිසා මට ඒ ඇත්තඟේ ගුණාගුණවල ස්වභාවයක් පේන්නේ නැහැ. ධර්මකාරණේ විතරයි හොයන්නේ. ඇයි අපි අනුන්ගේ වැරදි හොයන්නේ? අනුන්ගේ වැරද්ද හොයලා තමන්ගේ වැරද්ද වහගන්න පුළුවන්නේ. පාර්ලිමේන්තුවේ එහෙමනේ. කිසි කෙනෙක් තමන්ගේ වැරද්ද බාර ගන්න අර පැත්තට මේ පැත්ත ඇඟිල්ල දික් කරනවා, මේ පැත්තට ඒ ඈත් ඇඟිල්ල දික් කරනවා. අරයාගේ වැරද්දෙන් තමන්ගේ වැරද්ද වහගන්නවා මිසක් තමන් නෙවැරදි කියලා කියන්නේ නැහැ. ඉතින් එතකොට අපි මිනිස්සු හැටියට අපි තව කෙනෙක්ගේ වැරද්දක් වහන්නේ මොකටද? තමන්ගේ වැරද්ද වහගන්න. ඔය ගොඩාක් වැරදි වැඩ කරන ගිහි උදවියේම හාමුදුරුවරුන්ට ගොඩාක් බනින්නේ ඒකයි. කොහේ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ගේ වැරද්දක් හොයලා තමන්ගේ වැරද්ද වහගන්න හාමුදුරුවරුත් මෙහෙමයි කියලා. ඒක වැඩන්නේ හාමුදුරුවන්ටත් අපාය විවෘතයි, ගිහියන්ටත් අපාය විවෘතයි. කැමති කෙනෙක් වහගෙන හරි අරගෙන යන්න තියෙන්නේ. ඈ හාමුදුරුවෝ අපාය යන්නේ නැහැ කියලාද හිතන් ඉන්නේ? හාමුදුරුවෝ තමයි ගොඩාක් ගෙවලුව වෙලා ඉපදිලා ඉන්නේ, ගොඩාක් පන්සල් වලට පෙරේතය වෙලා ඉපදිලා ඉන්නේ. හැදෙන්නෙත් නෑ එච්චර දැනගත්තත්. ඒක පන්සලක පරම්පරා තුනක්ම පෙරේතය වෙලා ඉපදිලා ඒ ඉන්න හාමුදුරුවෝත් ඉන්නේ පෙරේතයා වගේ. පාරේ රුපියල් පහක් වැටලා තිබුණොත් ඇහිඳගෙන යන මට්ටමේ කෙනෙක්. පොඩි හාමුදුරුවන්ට පිරිවෙන් යන රුපියල් 10ක් දෙන්නේ නැති මට්ටමේ කෙනෙක්. පොඩි හාමුදුරුවොත් අතාරින්න පින්කැටේ හලාගෙන යනවා යන්නේ. නැත්තම් ගහේ තියෙන පඳුරු ටික ලියාගෙන යනවා. ධර්මයේ කොච්චර උසස් වුණත් වැඩක් නැහැ පින්නතුනේ. ඒක අපේ ජීවිතවලට එකතු කරගන්න ඕන, ප්‍රායෝගික කරගන්න ඕන. ඒක මතු පිටින්නම් නෙමෙයි කරන්න තියෙන්නේ ආධ්‍යාත්මිකව. මතු පිටදී ඒක ගණන් ගන්නම පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඉන්න පලාතේ අනුව, දේශයේ අනුව එයා වෙනස් වෙන්න පුළුවන්. දැන් මම රුසියාවේ හරි කැනඩාවේ හරි හිටියනම් එහෙම ඔළුවට තොප්පියකුත් දාලා බන කියන්නේ. ඉතින් ඕකෙන් හොයන්න පුළුවන්ද? ධර්මයේ ජැකට් එකකුත් ඇඳලා ඉඳීවි, කකුල් දෙකට ලොකු සපත්තු දෙකකුත් දාලා ඉඳීවි. ඒතකොට කෙනෙක් කිය අර සපත්තුත් දාලා තොප්පියකුත් දාලා අර පේන්නේ හාමුදුරු කෙනෙක්ද? හරමද හාමුදුරුවරු? ඒ ඉන්න පළාත්වල අනුව, ඒ රට අනුව තියේ. ඈත ගමක මම හිටියන මොටෝ සයිකලයක් මට තියෙයි. මම පිටිපස්සේ අර මොටෝ සයිකලේ නැගලා හෙල්මට් එකකුත් නැතුව අර හාමුදුරුවරු ගම්වල යන්නේ. ඒ වගේ යාවි. කොළඹට ආවම කොළඹ දායකයන්ට සල්ලි භාගේ තියෙනවා. ඉතින් හාමුදුරුවන්ට වාහන අරන් දීලා පන්දල අදලා දීලා ඒ සැකස්ම තියෙනවා. එච්චරයි. ඒක ඒ රටින් රටට ඒ පළාතේ පළාතට තියෙන දෙයක් මිසක් ඒක ඇති දෙයක් නෑ. ඒ නිසා කිසි වෙලාවක මනින්න යන්න එපා. තවත් කෙනෙක් හිතෙන් මිස හඳුනා ගන්න එපා භෞතිකත්වයෙන්. භෞතිකත්වයෙන් මැනීම කියන්නේ අමු මෝඩකමක්. ඒ නිසා මම මෙතෙන්ට එන සියලු දෙනාම ආධ්‍යාත්මිකව හඳුනා ගැනීමට උත්සාහ කරනවා මිස භෞතිකත්වයක් අදාළ නැත. ඒක තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. කෙනෙක්ගේ අතහැරීම තියෙන්නේ භෞතිකත්වයේ තිබුණාද නැද්ද කියන එක තුල නෙමෙයි. මේ භෞතිකත්වයේ මුකුත් නැති අය මෙතෙන්ට එන සමහරලාට පුදුම තණ්හාවකින්, පුදුම ආශාවකින්, පුදුම වටිනාකම් ලෝකෙට ලබා දීලා අල්ල ගන්නවා. ඒත් භෞතිකත්වයේ සියල්ල තියන අය එනවා. කිසිම ආධ්‍යාත්මිකේ එහෙම අල්ල ගැනීමක් නැහැ. අතහැරීමකින් ඉන්නේ. ඒ අතහැරීම කියන එක හැදෙන්නේ පින්නතුනේ පිළිකුලෙන් නෙමෙයි, ප්‍රතික්ෂේපයෙන් නෙමෙයි. බුදුහාමුදුරු මම මේ පෙන්වන අතහැරීම හැදෙන්නේ පිළිකුලකින් නෙමෙයි පින්නතුනේ, ප්‍රතික්ෂේපයකින් නෙමෙයි. ඒකට ලස්සන වචනයක් භාවිතා කරනවා. මේක තේරුණාද දන්නේ පින්නතුන්ට? මෙතෙක් කාලයක් හේතු නොදක්වා අතහැරීම. ඔන්න බුදුහාමුදුරන්ගේ අතහැරීම. ඔය වචනේ හරි ගැඹුරුයි. මේ සමාජයේම ඔක තේරුම් අරන් ඉන්න විදිය වැරදි. හේතු නොදක්වා අතහැරීම. ප්‍රතික්ෂේපයේ සිද්ධ වෙන්නේ හේතු දක්වාද නැද්ද? හේතු දක්වා. පිළිකුල් කරන්නේ හේතු දක්වා. ඒ මේ හේතු නොදක්වා අතහැරීම කියන්නේ මානසික නිර්මාණයක් අතහැරීම. පිළිකුල් කරන්නේ මේ මානසික ස්වરૂපයක්, ලෝකෙට ඇල්ලෙන්නේ මානසික ස්වરૂපයක්, මානසික ස්වરૂපයේ මායාවක්, මානසික ස්වરૂපයේ මායාවක් මේ මම එක් හදාගෙන තියෙන්නේ, මේ ස්වરૂපයක් මම මේ ගොඩ නගා ගන්නෙ, මේ කවිත්‍යාව ගැලපෙනවද නැද්ද? සබ්බේ සංඛාරා අනිච්චා කියලා දැන අනිවාර්යෙන් එතෙන්ට ගැලපෙන්න ඕන. සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා අනිච්චා. ඔබ කී කියා හරි ඉන්න. එතකොට අර මේ කියපු ධර්ම කරුණුත් එක්ක එතෙන්ට සම්බන්ධ වෙලා තමන්ගේ ඥානය පුබුදිනෝ. සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා අනිච්චා වෙනකොට මාර්ගඵල එතන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එදතර රහතන් වහන්සේලා ඉතුරු වෙන්නෙත් නැහැ, අනාගාමියා ඉතුරු වෙන්නෙත් නැහැ, සකදාගාමියා ඉතුරු වෙන්නෙත් නැහැ, සෝවාන් අය ඉතුරු වෙන්නෙත් නැහැ, පුතජනා ඉතුරු වෙන්නෙත් නැහැ, බුදුවරු ඉතුරු වෙන්නෙත් නැහැ. මම සම්මා සම්බුද්ධ කියන්නේ ඒකයි අර්ථය. කිසි කෙනෙක් එතන ඉතුරු වෙන්නේ නැහැ. සම්මා දිට්ඨි කියලා කියන්නේ දෘෂ්ටි නැති බව. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ වැරදි අර්ථකථනයක් සමාජ පුරාම තියෙන්නේ. සම්මා සම්බුද්ධ කියන්නේ සම්මා දිට්ඨි වගේ දෙයක් තමයි. මම ඔය එක බුදුවරයෙක්වත් නෙමෙයි. සත්බුදුවරු හිටියනේ. ඔය ඉන්න එකම බුදුවරයෙක්ගේ ගණේවත් නෙමෙයි මම. මනුෂ්‍යයෙක්ද නැහැ, දෙවියෙක්ද නැහැ, බ්‍රහ්මයෙක්ද නැහැ, රාතන් වහන්සේලාද නැහැ, කවුරුත් නැහැ. ධර්මයේ හරි වචන හම්බ වෙන්නේ පිළිතුරු. උපදිනවද නැහැ, නූපදිනවද නැහැ. උපදින්නෙත් නැද්ද, නූපදින්නෙත් නැද්ද නැහැ. හරි අපබ්‍රසයිනේ. මොකද්ද උත්තරේ? මහරජ අනන්ත වූදේ අනන්ත ලෙස වටහා ගන්නවා, හැරෙන්න එයට අන්තයක් නොදිය යුතුය. බලන්න ලබා දුන්න උත්තර. අනන්ත දේවල් අනන්ත වශයෙන් වටහා ගන්නවා මිස ඒකට අන්තයක් දෙන්න බෑ. මේ වචන පිනතුනේ සියල්ලම බොරු. වචන සියල්ලම බොරු. මේ වචන වලින් චිත්‍ර ඇඳෙන්නේ ඔළුවේ. සංඛාර රැස්සෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චා. වචේ සංඛාර. ඔබේ මනස කවදකාරේ ඒ කාරණේ තේරුම් ගන්න මොහොතකදී ඔබේ මමත්වයත් ඉගිල යාවේ, දුර වෙලා යාවේ, නිදහස් වෙලා යාවේ. අප්‍රමාදීව මමත්වය දුරු කරගන්න, සක්කාය දිට්ඨිය දුරු කරගන්න. මමත්වයෙන් තොරව දකින්න, බලන්න, ජීවත් වෙන්න, භාග්‍ය උදා කරගන්න, ඇස පාද ගන්න, ධර්මයේ දුර්ලභයි. අපි මළගිය අයට ප්‍රාර්ථනා කරන්නේ සංසාරයෙන් මෙන්න මේ වගේ මොහොතක් ඒගොල්ලන්ට ලැබෙන්න කියලා. අපිට මේ මොහොත ලැබිලා තියෙනවා. ඉන්ද්‍රයන් ටික පිහිටලා, ශ්‍රද්ධාව පිහිටලා ප්‍රඥාව ලැබිලා සද්ධර්මයේ කන වැකිනව විදර්ශනා විතරයි කරන්න ඕන. අවබෝධය වෙයි ඒක ගැන කලබල වෙන්න එපා, වැඩ කරගෙන යන්න. පඩිය ගැන හිතන්න එපා, වැඩ කරගෙන යන්න. මාසේ අන්තිමට පඩිය හම්බ වෙයි. ඒ ලකුණු වෙලා ඒවා පඩිය හම්බ වෙයි. තම වැඩ කරගෙන යන්න, ධර්මය අහගෙන යන්න. විශ්ව සාධාරණත්වයට අපිපත් වෙනකොට ස්වභාව ධර්මය අපිට ලකුණු අඩුවෙන් දෙන්නේ, ලකුණු හරි ප්‍රමාණයම දෙනවා. සංගවන්නේ වැඩියෙන් දෙන්නෙත් නැහැ, අඩුවෙන් දෙන්නෙත් නැහැ. සෝභා ධර්මයේ තීන්දුව සාධාරණයි. අපේ හෘද සාක්ෂිය සාධාරණයි, යුක්ති සහගතයි. ඉතින් හැම දිනාටම සද්ධර්මයේ ආශිර්වාදය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු. අද දවසෙහි පින් ඇති දායකත්වය ධර්මයෙන් කටයුතු කරේ වෛද්‍ය සීතා අල්විස් පින්වත් වෛද්‍යතුමිය. අරමුණු බවට පත්වන්නේ මීට වසර 3කට පෙර අප අතරින් සමුගත් ඇන්සි ගුණවර්ධන පින්වත් මෑණියන්ගේ සසර ගමන සුගතිගාමී වේවා, සංසාර සැපවත් වේ, ප්‍රාර්ථනා බෝධියකින් නිවනින් සැනසේවා කියන උතුම් සෙත් ප්‍රාර්ථනාව. ඒ වගේම සීතා අල්විස් මහත්මියගේ පියාණන් වන ඩයස් ගුණවර්ධන පින්වත් පියාණන්ට හා ප්‍රේමරත්න අල්විස් මහතාගේ පියාණන් වන සාදිරිස් අල්විස් පියාණන්ට සහ මෑණියන් වන ඇලිස් නෝනා අතුකෝරළ මෑණියන්ටත් සංසාරික වශයෙන් සැපයක්ම වේවා, කල්යාණ මිත්‍රයසුර ලැබේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උතුම් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. අපිත් එසේම වේවා කියලා, එම උපය හැම දිනාගේම භවගමන සුවපත් වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන සෑම සීල දෙනාටම සද්ධර්ම අවබෝධය සැලසේවා කියලා ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් අද දවස දායකත්වයේ සිදු කරේ වෛද්‍ය සීතා අල්විස් එම් මහත්මිය. ඒ වගේම එම මහත්මාටත් ඒ වගේම අධ්‍යාපන කටයුතු නියලී සිටින ඒ වෛද්‍ය උපාධියක නියලී සිටින තම ආදරණීය පුතුණුවන්ටත් තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒ විභාග කටයුතු අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කරන්නට තුන්වගේ ආශිර්වාදය ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙස් විදිස් එන්න සියලු දෙනාටත් ධර්ම දේශනා දායකත්වයක් ලබා ගැනීම හැකියාව තියෙනවා අපිව සම්බන්ධ කරගන්න. ඔබේ උපන්දිනය වෙනුවෙන් ඒ වගේම බාතරෙන් සමුගත්ත අය පොළු වෙනුවෙන් දායකත්වය දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම පිනොතුනේ සද්ධර්මයෝ බහන්න තේරුම් ගන්න, ඒ වගේම අන්තර්ජාලය තුළ සද්ධර්ම ශ්‍රවණ කරන සියලු දෙනාගෙන් අපි ඉල්ලනවා සෑම එක්කෙනෙක්ම තව 10 දෙනෙකුට ෂෙයා කරන්න. ඒ 10 දෙනාගෙන් එක්කෙනෙක් හරි කවදක හරි දහම තේරුම් ගන්නට යොමු වේවි. ඒක තමයි අපිට කරන්න තියෙන හොඳම දායාදය. බුදුරජාණන් වහන්සේ අපේ ඉල්ලපු දේ අපි ඉෂ්ට කරනවා. ඔබ අවසාන යුග පුරුෂයානවන්න ලෝකෙට බෙදා හදා දෙන ධර්මයේ කියන කාරණේ අපි බෙදා හදා දෙනවා. මේ ධර්මය අහලා පෙනුතුනේ ජීවිතේ තේරුම් ගන්නවා. කවදාවත් අපිව දැකලත් නැහැ, කවදාවත් අපිට ආධාර උපකාර කළත් නැහැ. කිසිම සම්බන්ධයක් කියලා පන්සලට ඇවිල්ලා තනකොළ ගහක්වත් උගුල නැති උදවිය. ඉතින් ඒ නිසා එහෙම පුළුවන් ධර්මයේ තේරුම් ගන්න, එහෙම පුළුවන් පෙනුතුනේ. කියන්නේ කොයිබ හරි සිටියත් ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත් හැම දෙනාටම සද්ධර්මයේ පිහිට ආරක්ෂාව වහවහාම සැලසේවා යන ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං බුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්සේතු චතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. සුඛී හෝතු සුඛී දීඝායු වේවා. සම්බුදු සරණයි. සුපත්තේ සුපත්තේ.